नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स බුදුරජාණන් වහන්සේ අපි කෙරේ අනුකම්පාවෙන් දේශනා කළ සත්‍යම නිවිලක් සෝනේ කරන්න සාකච්ඡා කරා. ඉතින් බොහෝ වෙලාවට අද මේ අවස්ථාවේ අම දක්ව දේශනාවක් ඉදිරි කරන්න බලාපොරොත්තු වෙන සාකච්ඡාවක් විදිහට තමයි සම්බන්ධ කරගෙන බුදුරජාණන් වහන්සේ මේ ලෝකයාගේ ධර්ම අවබෝධය සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධ කරවන්න මේ ක්‍රමෝපාය පාදත්ත යොදාගත්තා. ඒ ක්‍රමෝපාය නතර එක ක්‍රමයක් විතරයි දේශනා කළේ. තවදී නව ප්‍රජනාසි ආචිත්තන කියන සාමාන්‍ය කතා කරන දේ කියනවා. ඊට පස්සේ දේශනා කරන දේ දේශනා. තව තියෙනවා පඤ්ඤපන. ඒ කියන්නේ පන. තව තියෙනවා පට්ඨපන. ඒ ධර්මයන් මෙහෙම කරන කරන දේ පිළිතුරු. ඒකම විවරණ. මුදම් මුරුතන් හාරල හාරල අවුසල අවුසල අරගෙන එහෙම 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 දෙනවා නොකෙරේ විවෘත කළා. ඊට පස්සේ විභජන මෙතන දෙන උත්තානිකාතෝ විහිං කළ සරල කළ දෙන මේ වගේ දේශනා ක්‍රම රාශියක් තියෙනවා. එතකොට මේ වගේ ධර්ම සාකච්ඡා කරනකොට කතා කරන ස්වභාවය ආචිත්‍ය සම්බන්ධ කරගෙන කරන ආචිත්‍යන කියනවා කියන. ඉතින් ඕම වටිනා ධර්ම කරුණු ටිකක් තියෙන මම අත කරන්න. අදයි ගුණාත්ම ගැමු ටිකක් මේ ගුණාත්ම ගැමු ටිකක් තේරුම් ගන්න නිවන් දැකලා හරිම පහසුයි. තේරුම් ගන්න උත්සාහවත් වෙන තුන ඒක ඉස්සෙල්ලා මේ වචන කීපෙකු මතක් කරනවා. හැමදාම ජීවිතයේ දුක ගැන සසර දුක ගැන සසර බහාන්න කම ගැන මම කියලා තියෙනවා නේ. ගොඩක් අය බනාන අයනේ. ඉතින් මේ පොදු දුකෙන් බෝධිගයනක සසරේ මෙතන දෙන්න තමයි අපිට මේ ධර්මය අවශ්‍ය. මේ ධර්මය අපේ වාරදී අපිට තේරුම් ගන්න පුළුවන්. ඒකම කිමතුන් මතක් කරන වර්තමාන කාලේ වර්තමාන යුගයේ මේ සාසනේ පවතින්නේ බොහෝම අස්මීදු කාලෝපාණය හිතු මතයට එක එක්කෙනා එක එක අදහස් ප්‍රකාශ කරමින් ශාසනය නැතිවීම විදිහට විනාශ වන විදිහට කටයුතු කරනවා. මම දැක්කා කවුද කියනවා ඒක පොතක් දෙකක් පොතක් හරියට දේශනා කරලා ඒකේ තිබුණා අවුරුදු 500 ගානකට ගියන මාස 15 වෙනා ආශ්‍රය කරන සාසනය නිර්මාණය කරන රහතන් වහන්සේලා ඉන්නවා. ඊට පස්සේ ත්‍රිපිටකයේ ලියලා ගන්තාවල කළාට පස්සේ එදා ඉඳන් රහතන් වහන්සේලා කියන්නේ නැහැ. ඒකෙන් තේරෙනවා මේ තුල තියෙන මනෝවිද්‍යාව සම්පූර්ණ වැරදි කියන ත්‍රිපිටකයේ කියන වැරදි කියලා. ඒ වැරදි හින්දායි එතනින් මහා රහතන් වහන්සේලා කියන්නේ. ඉතින් මේ වැරද්දේ කියලා නිවැරදි කරනවා කියලා ඔය අතකට කරව කියන කෙනෙක් නැහැ. නමුත් ඇත්තම සිද්ධිය එක නෙමෙයි. අපි කෙනෙක් දෙයක් කියවම ගන්නකොට කියවම අපිට සමායයට උගලන්ට උනා. අනිත් අය කරා මේකම දෙන්නේ ඇත්ත තමයි කියන්නේ. නමුත් කෙනෙක් වචනයක් කියවම ඒකේ මොලේ පැටිකඩවල කියන්න පුළුවන්. ඇත්තටම ප්‍රත්‍යාරෝධ කරන්න එවකරීට රහතන් වහන්සේලාගේ කටිකාවත මොකක්ද කියලා දන්නවා. ඒ වෙනකොට ධාරණ ශක්තිය අඩු, එතන ධාරණ ශක්තිය තියෙන භික්ෂුන් වහන්සේලා බොහෝ සේ හිඳෝ. ඒ කියන්නේ සසර පුරව පාරමී ධර්ම නිසා ධර්මයේ අවබෝධ කරගන්න කිමැති ඇත්තු පුරන්තරන් ධර්මය අවබෝධ කරගත්තා. එන්න පහළ වෙන අයගේ සිහිය අඩු, නුවණ අඩු, කල්පනා ශක්තිය අඩු, ඒක පිළිදහම පිළිහෙන්න පුළුවන් කියන අදහසක් තියෙනවා. ඒ හින්දා මතු බුදුදහම පිළිදහමේ ආරක්ෂාව නිසා ඒක දරාගෙන යන්න ශක්ති සම්පන්න පිළිස් වතුවට පහළ වෙන ලක්ෂණ දකින්න නැති නිසා ඒකෙන් වැඩ ගන්න පුළුවන් ඒකකට මතුවට අනුලින බව දැකපු නිසා තමයි පෙරදාම උත්පත්තුල සටහන් කරන්නට අපිට කරගන්න. එතකොට මුල්ලුමේම පෙරදහම ලංකාරූඪ කරන මුල් උනේ මාර්ගඵල ලබන්න තියෙන අය ශේෂ වෙනවා දැකලා. ඊළඟව දැකලා මිසක පොත ලිව්වට පස්සේ මාර්ගඵල ආයේ ඕනේ නැතු වෙනවා නෙමෙයි. තවදුරටත් මේ ධර්මය කටපාඩමින් අරගෙන යන්න ශක්ති සම්පන්න චරිත මේ ශාසනයට පහළ වෙන අවශ්‍ය කියලා ඉදිරියට මොන විද්‍යාවක් ලැබෙන්නේ නැති බව දැක්කා. ඒ හින්දා මිසක එහෙම නැතුව විකෘති කරපු අදහසක් ඇතුළත තිබුණා නෙමෙයි. ඒක මතක කරගන්න ඕනේ. මේ අවුරුදු 10 කම ඇතුළත මාර්ගපරණාගේ නඩතුනේ පෙළදහම කරන්නේ කියලා කියන්නේ අපිට දෙන හේතු මොකක්ද? ඇත්තට පෙළදහම කරද්දද ඒ තුල තියෙන සැබෑම අර්ථය හිලි හිලි කළ ගන්න පුළුවන් ශක්තිය අඩු වුණා නම් එහෙම වෙන්න බෑ. පෙළදහමේ වැරද්ද නෙමෙයි ඇත්තටම දුර්ල තියන්නේ. ඒ පෙළදහමෙන් පෙන්නන ගැඹුරු අරුත් මතු කළ එළියට ගන්න අර්ථ කුසල අය නැතිකමයි ඇත්තටම තිබුණේ. එසක පෙළදහම යඳුවක් හින්දා නෙමෙයි. ඒ ඕනම කෙනෙකුට ඇත්තටම තමන් දක්ෂයෙක් නම් ඒ ඕනම කෙනෙකුට සැබෑ අයිතියක් තියෙනවා, පුළුවන්කමක් තියෙනවා පෙළදහම විකෘති නොකොට ඒක තියෙන සැබෑ මාර්ථය පුළුවන් නම් විදිහට ගන්න එයා හක්කච්චේ. ඒ බොහොම වටිනා ජීවිතයක්. බුදුරජාණන් වහන්සේ පුරුම්පා වැඩ ඉන්න කාලේදී නිකණ්ඨ නාථ පුත්‍රයෝ ඊට කලින් කලුවේ වුණා. එතකොට නිකණ්ඨ නාථ පුත්‍රයන්ගේ ශ්‍රාවකයෝ ඕම් වාද විවාද කරගන්න හැදුවා. කරගත්තා බොරණයක දන්නේ නැහැ, බොරණයක දන්නේ නැහැ. මේ විදිහට පලන්න මේ විදිහට ශ්‍රාවකයෝ සාධාරණ කරන විදිහට ආනන්දවාරත් මහන්සිය බුදුරජාණන් වහන්සේලාට කියනවා, ස්වාමීන් වහන්සේ නිකණ්ඨ නාථ පුත්‍රයෝ කලුවේ කළාම එයාගේ ශ්‍රාවකයෝ ඕම් ගහගන්නවා. තථාගතයන් වහන්සේ පිළිගන්න දහවම තමයි සාසනයක් තියෙන දෙය. ඒකට බුදුරජාණන් වහන්සේ ආනන්ද ඔබට සතර සත්‍යප්‍රඥා සාසන සම්‍යක් ප්‍රධාන සත්‍ය විපාක පංචේන්ද්‍රිය පංචකල සත්‍ය දුක් ආගෝෂ්ඨාංග මාර්ගය වගේ දෙවලු ප්‍රශ්න මොන හරි ගැටලු තියෙනවා. නැහැ ස්වාමී. ආනන්ද එහෙනම් මේ සාසන දෙන්නේ නැහැ. ආනන්ද යක්කිසි කෙනෙකුගේ සීලයක අඩුවක් තිබුණා කියලා ඒක ඒතරම් ප්‍රශ්නයක් නෙමෙයි. ඒක එයාට විතරයි තියෙන්නේ. නමුත් මාර්ගය යම් පිටක වරනොත් ඒක දේවදූත සහිත ලෝකයටම පාදවක් වෙයි කියලා කියනවා ආනන්ද. මගේ ඇරයන්ගේ මම දේශනා කළ ධර්මයේ ඉන්න උපසාරක මහන්සි වෙනවා. අදින් ගැට ටික කියනවා එතන වෙනවා පරිපාලකයේදී මගේ ඇරයන්ගේ මම ඔබට දෙන්නු ධර්මයේ සාස්ත්‍රක මහන්සි වෙනවා. එතකොට අපිට අද ජීවමාන බුදුහාමුදුරුවෝ හිටියේ ඉන්නේ තියෙන්නේ කවුද? මේ කෙළදාන. දැන් ජීවමාන බුදුහාමුදුරුවන්ට ගල් කරුණුවා කියලා දෙවිදත්තර මහන්සේක අදට අපේ හිත පහදින්නේ නැහැ නේද? පහදිනවා. සත්පුරුෂ මේ වගේ මහෞත්තරයකට මේ වගේ පවිතු හිතක් පෙළවන්න පුළුවන් කියලා අවිතීමසක සතුටින් ඉන්න කියලා අදහස අපිට තියෙනනේ. එහෙනම් ජීවමාන බුදුහාමුදුරුවෝ නම් ත්‍රිපිටකය වැරදි කියනවා නම් ත්‍රිපිටකයේ වචන කඩල විසිරවල ගන්නවා නම් බුදුහාමුදුරුවෝ ගල් කරනවා වගේ නෙමෙයිද? ඒ ගල් කරපු දෙවිදත්ත මහසකල කෘත්‍යම නොකරනවාද අපි තේරුම් ගන්න ඕනේ. මේට අවුරුදු උන්හාර සියකට ඉන්න ඉස්සෙල්ලා ඉන්න අය මේ පෙළ දහම කියවන්න බැරුව තේරුම් ගන්න බැරුව අර්ථය හොයාගන්න බැරුව සිහිමුලා විචාය වගේ පෙළ දහම කඩලා කඩලා විසිරවල දාලා ඔක බමුණ මතයි කියලා පැත්තකට දාලා තිබුණා නම් මොනවා හරි අදහස් ටිකක් තිබුණා නම් අද මෙහෙම පෙළ දහම කපට හම්බ වෙන්නේ අද ඉන්න කට්ටියට ඔහු පෙරලන්දතික කම්ප වෙයි. එතකොට අද දවසේදී ඔය පිටකේ වැරදි කියලා ඔක අයින් කරලා විනාශ කරලා ඉදිරියට යන කච්චියට ධර්මයක් කම්ප වෙයි. ඒ නිසා තුන්දොත් හොඳට මතක් කරනවා සීයටුව මොනටුව කටයුතු කරන්න ඇත්තටම පෙළ දහම දෝෂයක් නෙමෙයි මේ තියෙන්නේ. පෙළ දහම වචන පෙරලන්න කඳන්න අවශ්‍ය නැහැ. ඒ තුළ තියෙන අර්ථය තේරුම් ගත නොහැකිකමයි දිවිලා තියෙන මුචක්කාද. ඉතින් මේ නිසා අපි පුළුවන් තරම් ජීවමාන බුදුරජාණන් වහන්සේ පසු ඒ පෙළ දහමට කිසිම හිංසනයක් නොකොට ඒක අර්ථය තේරුම් ගන්නට උත්සාහවත් වෙන්නට යම් කිසි විදිහකදී අපේ අර්ථය විනාශ කරන්නේ නැහැ, පෙළ දහම විනාශ කරන්නේ නැහැ. නමුත් එහෙම කරනවා නම් එහෙම කරන තැනකට අපි සම්බන්ධ වෙනවා නම් ඒවා ප්‍රචාරය කරනවා නම් ඒත් අපි උදව් වෙලා තියෙනවා බුද්ධාමනාකරණයට. ඉතින් තමන්ගේ ඥාති එකයි සිංහාලෝ ඉන්නම බොහෝ මිනිස්සුකින් පහදලා දෙන්නේ මදක් කරන්නේ පුළුවන් නම් දක්ෂණ පෙළ දහම විකෘති නොකොටම ඒක අර්ථයෙන් ලෝකයට අරගෙන දෙන්නේ. ඉන්නේ අරගෙන දෙන්නේ. ඒක තමයි ඒකේ තියෙන දක්ෂකම. එහෙම කළොත් අවුරුදු 10 ගානක් ගත වෙන දෙල දහමත් රැකේ. තමන්ගේ අර්ථය සිද්ධ වෙයි. ඒක මම මේක පොඩ්ඩක් මතක් කරේ වර්තමාන ශාසන වූදුර හඳුනාගන්න කියන කාරණාව. ඉතින් මම මේ පෙළ දහමේ කියන වටිනා සූත්‍රයක්. ඒ සූත්‍රයේ තියෙන අර්ථය මම ඔබලට පැහැදිලි කරන්න දෙන්න. ඒක ගැඹුරුයි. බොහෝම නිගලදී නිවීමේ පණිවිඩයක් අපිට ලැබෙනවා. මේ ජීවිතයේදී මේ සූත්‍රයෙන් නිදහසට ගොල්ලන් පණිවිඩයක් ලැබෙනවා. අපිට අපිවම හෙළි වෙනවා. අපිට අපේ ජීවිතේම හැඟවිච්ච තැන් නොතේරිච්ච තැන් මතු කළ බුදුරජාණන් වහන්සේ කියන ඔබලට වෙලා තියෙන මෙන්න මේකයි කියන එක. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම චුට්ටක ධර්මයේ සංයුක්ත නිකායේ තුනෙන් කාණ්ඩේ තියෙනවා සම්වස්සනා කියලා සූත්‍රය. සමුපස්සනා කියලා සූත්‍රය. සමුපස්සනා. ඒකේ බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරනවා. ඒහි කෙච්චි වික්‍රවේ සමනාව බ්‍රාහ්මණාව අත්තානං සමුපස්සමානෝ සමුපස්සති සබ්බේතේ පංචපාදන කම් සමුපස්සන ඒ තේසංච වානත. මේ ලෝකයේ යම් කිසි ශ්‍රමණේ කෙරුවා බමුණේ කෙරුවා යම් කිසි කෙනෙක් ආත්මයක් ගැන කතා කරනවා නම් ආත්මයක් කියලා හිතනවා නම් ආත්ම භවින් සලකනවා නම් ආත්ම සංකල්පනාවෙන් හිතනවා නම් ආත්ම සංකල්පනාවෙන් සලකනවා නම් ඒ හැම කෙනෙක්ම මොකේද ආත්මයි කියලා හිතන්නේ? පංච උපාදාන ස්කන්ධය. මේ පංච උපාදාන ස්කන්ධයක තමයි ආත්මය කියලා හිතන්නේ. ඒතේ සංවා ඒතේ සංච වාඤ්‍යත. එහෙම නැතිනම් පංච උපාදාන ස්කන්ධේ වූ නැත්නම් එකේ ස්කන්ධයක හෝ ස්කන්ධේ පහේම හෝ නැත්නම් එකේක ස්කන්ධයක හෝ සත්‍යයේ පුද්ගලික ආත්මය කියලා හිතනවා කල්පනා කරනවා. කියන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිටකේ මානෙනි අසුතුව පුතජන අසුතුව පුතජනය කොහොමද අරියානම් අදස්සාවි අරිය ධම්මේ අපෝවිදු අරිය ධම්මේ අවිනි සත්පුරුසං අදස්සාවි සත්පුරුස ධම්මේ අකෝවිද සත්පුරුස ධම්මේ අවිනිට ආර්යං නොනසින් ආර්යෝ කවුද කියලා නොදන්නා වූ ආර්ය ධර්මයේ දක්ෂ නැති ආර්ය ධර්මයේ යෙවිල හික්මෙලක් නැති සත්පුරුෂං අදස්සාවි සත්පුරුෂය කියන්නේ මෙන්න මේ අයටයි කියලා සත්පුරුෂය කියන්නේ කවුද කියලා දැකලා නැත්තම් සත්පුරුෂ ධර්මයේ අකෝ සත්පුරුෂ ධර්මයේ දක්ෂක් නැත්තම් සත්පුරුෂ ධර්මයේ හික්මෙලක් නැති කෙනාට කියනවා අසුතවත් පුතර්ජන කියලා. එතකොට අසුතව පුතර්ජන කියන කම කියන්නේ කාටද? සත්පුරුෂය හෝ ආර්ය හෝ සත්පුරුෂය ධර්මය නැති ආර්ය ධර්මය සත්පුරුෂ ධර්මය මෙන්න මේකයි කියලා දක්ෂ නැති ඒ ධර්මයේ හික්මල නැති කෙනාට කියනවා මොකද්ද? අසුතව. සුත කියලා කියන්නේ අසන අහල නැහැ. අහල ධර්මයේ දරලා දරපු කෙනෙක් නෙමෙයි, අහපු කෙනෙක් නෙමෙයි, දරපු කෙනෙක් නෙමෙයි. සුත දර නැහැ. මේ හින්දා අසුත. හුතු කෙලෙසේ ජනිත පුතුචනා බොහෝ කෙලෙස් ඇති වෙන විදියට සිතුවිලි හිත හිතා හිත හිතා ඉන්න එක තමයි යන්නේ ලක්ෂණය. අස්තුතවකම නිසා කෙලෙස් ඇති වෙන විදියටම සිත් පහල කර කර ඉන්නවා. ඒ විදියට උනේ සත්පුරුෂයෝ ආර්ය සත්පුරුෂයෝ කවුද කියලා දන්නේ. ඒ හින්දා ඒගොල්ලන්ගේ ධර්මයේ දක්ෂත් නැහැ තමයි. ඒ ධර්මයේ පිළිදිලත් නැහැ. නැතිකම හින්දා බොහෝ කෙලෙස් ඇති වෙන විදියට කටයුතුවා. ඉතින් මේ අසෘතව පුතඥයාගේ ප්‍රධාන ලක්ෂණයක් බුද්ධාදී සත්පුරුෂය බුද්ධාදී ආර්ය වහන්සේලා දැක්කලා නැති ආර්ය ධර්මයේ දක්ෂ නැති ආර්ය ධර්මයේ හික්මුනේ නැති කම අසෘතවත් වුණා නම් ඒ අසෘතව පුතඥ කියන කෙනාගේ ප්‍රධාන ලක්ෂණයක් මොකක්ද? රූපං අත්තතු සමුපස. එයා මේ රූපය ආත්ම හැටිය දක්වනවා. තාපතෙන්ගත මේ රූපයෙන්ම තමන් කියලා දක්වනවා. රූපයෙන්ම තමන් හැටියට දක්වනවා. රූපං අත්තතු සම්මස. රූපවන්තං වා අත්තං. එහෙම නැත්නම් ආත්මේ රූපේ තමන්ගේ ආත්මේ රූපවත් එකක් කරලා කියලා දක්වනවා. ඒ කියන්නේ මගේ ආත්මය තමයි මෙහෙම ඔය කෙනේ හිටින්නේ. කුසල කුසල කර්ම කරගන්න මේ මගේ ආත්මය තමයි ඉන්නේ. ඉස්සරකට වඩා වෙනසක් තියෙනවා. මගේ ආත්මය දැන් රූපවත් වෙලා ඉන්නේ. මගේ ආත්මය මේ රූපය අතහරිනවා තව රූපයක් ගන්නවා. ඒ රූපය අතහරිනවා තව රූපයක් ගන්නවා. මේ විදිහට මගේ ආත්මය රූපවත් වෙවි යන එකක් කියලා පෝහිතන්න පුළුවන්. මේ රූපය මේ මමමයි, මේක ආත්මයමයි, මේ මම තමයි කර්ම රැස් කරගන්නේ කියලා කයම තමන් කොට කයම ආත්ම කොට කෙනෙක් ඉන්නවා. ඒ කෙනෙක් රූපවන්තං වා අත්තානං ආත්මවත් රූපයක් දකිනවා. දැන් මගේ ආත්මය තියෙන්නේ මෙන්න මේ විදිහේ රූපයක් දැක. කුසල අකුසල කර්ම කරනවා ඒ මම. ඊට පස්සේ ඒ කර්මානුරූපව මේ රූපය අතහැරලා මගේ ආත්මය වෙන රූපයක් ගන්නවා කියලා ආත්මවත් වූ රූපයක් ගන්නවා. එහෙමත් නැතිනම් අත්ථ නේව රූපස්. අත්ථ නේව රූපය. ඒ කියන්නේ රූපය මගේ ආත්මයට හිතයිසී එකක්. මගේ ආත්මයට උපකාරයක්. මගේ ආත්මය පවතින උපකාරයක් රූපේ කියලා හෝ දකින්න. එහෙම නැත්තම් රූපස්මෙන් නැත්තම් මේ රූපයේ කෙරෙහි මගේ ආත්මය පවතින කුසල කුසල කරගන්නවා. මගේ ආත්මය මේ කය උදව් කරනවා. කය පිටලා කියලා දකිනවා. අසෘතවත් කෙනාගේ ප්‍රධාන ලක්ෂණය ඔන්න ඔය විදිහට රූපය ගැන හිතෙනවා. රූපය ගැන හිතනවා. රූපය ගැන මෙන්න මෙහෙම කල්පනා කරනවා බලනවා. කාලයක් ගියාම ඒ හිතපු දේ ඒ කල්පනා කළ දේ ජීවිතය වෙලා වැඩපිළිවෙලක් කරනවා මිසක හැම වෙලෙම හිත හිත අයින්න ඕනේ නැහැ. මේ ආත්මවත් වූ මම නැත්තම් කයම මේ මම කියන තැනකින් කටයුතු වෙනවා. එයාට මේක දෝෂයක්, මේක හැදුනේ මෙහෙම කොහොමද කියන එකක්, මේ කය මම කියන හැඟීම ඇති උනේ කොහොමද, මම කියන හැඟීමට හසු වෙච්ච කයේ ස්වභාවය, කය මම කියලා හම්බ වෙන ගතිය, ඕව මොකුත් දන්නේ නැහැ, අහලා නැහැ. අසෘතවත් ඔහි ජීවත්. ওই විදිහටම වේදනාවම ආත්ම කොට හිතන වේදනා වර්තමා අත්තාන ආත්මේ වේදනා වර්තන. දැන් මගේ ආත්මය වේදනාවක් වේදනාවක් හැටියට පවතින මේ වේදනාව අතහරිනවා තව වේදනාවක්. මේ විදිහට වේදනා වර්තමා අත්තාන අත්ථ නීවා වේදන වේදනාව ආත්මයට හිත එකක් වූ දකිනවා. වේදනස්මින් අත්ත වේදනාවේ ආත්මය හැටියට දකිනවා. ඔය විදිහටම සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකයම ඒ පහම තමන් කියලා හෝ දකිනවා. එහෙම නැත්නම් ඒ පහේ තමන්ගේ ආත්මය තිබඳු ස්වභාවයටපත් වෙලා කියලා දකිනවා. එන්නතම් තමන්ගේ ආත්මයට මේ ස්කන්ධ පහ හිතයිසි උපකාරයි කියලා දකිනවා. මේ ස්කන්ධ පහ කෙරෙහි තමන්ගේ ආත්මය දැකගෙන සිටනවා කියලා හෝ දකිනවා. බලන්න. දැන් මෙහෙම ඉන්නකොට තියෙන දෝෂෙ මොකක්ද? දැන් ඔය විදිහෙන් දැන් රූපය වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ධර්මතා පහ පහම තමන් හැටියට හෝ ආත්මය නිබඳ දක්වලා දැන් පත්වලා තියෙන්නේ කියන මට්ටමක හෝ ආත්මයට හිත විදියට හෝ ආත්මය මේ ස්කන්ධය අසුර කරගෙන හෝ පවතිනවා කියන හැඟීමකින් යුක්තෝ ඉන්නේ. ඒක නිහා ගන්න හෝ එකගේ තමන්ගේ අදහසක් ඇති වුණා අදහස ඇති වෙච්ච හැටි හෝ මේ ස්කන්ධ ටික ගැන හෝ ආත්මයක් තියෙනව නම් තියෙනවා කියන එක ගැන හෝ හොයන්න බලන්න මොකුත් අදහසක් නැහැ. ඔහොම හැඟීමකින් යුක්තෝ ඉන්නේ. මෙහෙම ඉන්නකොට ඔය පැවැත්මේ තියෙන දෝෂේ මොකක්ද ගන්නවද? ඉති අයංචක විකවේ අස්මිති චස්ස අවිගත. එහෙම ඉන්නකොට මම වෙමි කියන හැඟීමක් තියෙනවා නම් ඒක යට දුර වෙන්නේ. දැන් හැමෝටම ඔහොම ඉන්නකොට මේ මම ඉන්නේ කියන හැඟීමක් තියෙනව නේද? හැමෝටම තියෙනව නේද? අස්මි කියලා කියන්නේ මේ වෙමි මම වෙමි කියන හැඟීමක් තියෙනවා නම් අර ස්කන්ධ ටික ආත්මවත් වශයෙන් දැක්කහම ආත්මවත් වශයෙන් ගත්තහම තියෙන දෝෂේ තමයි අස්මිති චස්ස අවිගත හොත්. අස්මිති කියන නැත්තම් මම වෙමි කියන හැඟීම එයාට නැති වෙන්නේ. අස්මින් කෝ වික්‍රේ අවිගතේ මේ අස්මින් කියන ගතිය මම වෙමි කියන ගතිය නැති උනේ නැතුවම කියන දෝෂෙ මොකක්ද? දැන් හොඳට ස්කන්ධ ටික ආත්ම හැටියට දැක්කහම ආත්ම හැටියට බැලුවහම හිතුවහම සමුනුපස්සන කියන කල්පනා කරනවා. රූපේ ආත්ම හැටියට සමුනුපස්සන කල්පනා කරනවා. රූපේ ආත්මවත් එකක් හෝ රූපේ ආත්මයක හිත එකක් හෝ රූපයේ කෙරෙහි ආත්මය හෝ මේ වගේ ස්කන්ධ ටික ගැන කල්පනා කළාම ඔබට තියෙන දෝෂෙ මොකක්ද? මම වෙමි කියන හැඟීම උපදිනවා. ඒ මම වෙමි කියන හැඟීම යමෙකුට ප්‍රහීන නොවුනොත් මම කියන හැඟීම දුරු නොවුනොත් මොකද වෙන්නේ? දුරු නොවුනහම ඊගල්ට තියෙන දෝෂෙ මොකක්ද? මොකක් වෙන්නේ නැත්ද දෝෂෙ? තමගේ ජීවිතයෙන් බලාගෙන බලන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ අස්මිය කියන ගතිය මම වෙමි කියන ගතිය පංචසු ඉන්ද්‍රියසු අවකන් මේ පංච ඉන්ද්‍රියට බැස ගන්නවා. දැන් උටේ තියෙන්නේ මම වෙමි කියන ගතිය රූපයට වේදනා සංඥා සංකාර විඥාන කියන පහට ආත්ම හැටියට සත්වයේ හැටියට පුද්ගලයේ හැටියට හිතුවාම මම වෙමි කියන හැඟීමක් ඇති වෙනවා. ඒ මම වෙමි කියන හැඟීම එයාට නැති වෙන්නේ අර විදියට හිතමින් ඉන්න කෙනාට මම කියන හැඟීම නැති වෙනවා. රූපේ ආත්ම වශයෙන් බල බල ඉන්නකොට ඔය මතක් කරගත්ත සංකායිකය කියන්නේ ඒ විදිහට බලබලා ඉන්න කෙනාට මම වෙමි කියන හැඟීම නැති වෙයි. මම වෙමි කියන හැඟීම නැති නොවුනහම මොකද වෙන්නේ? ඒ මම වෙමි කියන හැඟීම පංචසු ඉන්ද්‍රියේසු අවකම්. පංචේන්ද්‍රයන්ට බැස ගන්න. මොකද්ද පංචේන්ද්‍රය? චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ඝාන ඉන්ද්‍රිය, ජීව ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය. ඒ හිතේ තියෙන මම වෙමි කියන හැඟීම ඇහැට, කනට, දිවට, නාසයට, ශරීරයට තියෙන තරට බැස ගන්න. හිතේ ගතිය දැන් වෙන්නේ කාය. අවකන්න. ඒ වෙමි කියන හැඟීම පංචේන්ද්‍රියට බැසගත්තහම තියෙන දෝෂ මොකක්ද? අත්ති මනෝ, අත්ති ධම්ම ධාතු, අත්ති අවිචාර ධාතු. දැන් අපි යමු දැන්ට. දැන් අත්ති මනෝ එයාට ඇහැ කන දිව නාසය ශරීරය කියන ආයතන පහම ඇති විදිහට මනස හැදෙනවා. ඇහැ කන දිව නාසය ශරීරය කියන පහම ඇති විදිහට හිතන සිතුවිලි හැදෙනවා. අත්ති මනෝ, අත්ති ධම්ම, අත්ති අවිද්‍යා ධම්ම. දැන් මෙයා අවිද්‍යා ධාතුව යුක්තයි. මේ මම වෙමි කියන හැඟීම මේ කයට ආයතන ටිකට දැසගත්තාම හැමෝටම තේරෙන්නේ ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිද්දත් ඇහැ ඇති බව. ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වේම ඉරියව් කොටස තමයි කන ඇති බව. නාසයේ දිව ශරීරයේ ඇති බව. දැන් ඇහැ අනිත්‍ය වෙන එකක්, කන අනිත්‍ය වෙන එකක්, කරන කිලිම හතර නිතර නැති වෙන එක කියලා කියන්නේ නෑ. දැන් මොන්න පරිපූර්ණ අත්පය ඇතුව ශරීර ඇතුව ඉන්න කෙනෙක් බවට තමන්ට තේරෙනවා. ඒබඳු ආයතන ටික ඇති බවට අත්ති මනෝ, මනසක් තියෙනවා. අත්ති ධම්ම, ධම්ම ආයතනයක් තියෙනවා. මෙහෙම ඉන්නකොට ඇහැ කන දිව නාසය ශරීරය තියෙනවා කියලා තමන්ට හිතෙන දැනෙන මට්ටමක ඇති තාක් දකින්න මොකද්ද? අත්ති අවිද්‍යා ධාතු. තමන් කෙරේ තම අවිද්‍යා ධාතු තියෙනවා කියලා දකින්න. ඊට පස්සේ දැන් මේ අවිද්‍යා ධාතුව තියෙනවා කියලා කියන්නේ මොකද්ද? ඇහැ කන දිව නාසය ශරීරය කියන ආයතන ටික ඔක්කොම තියෙන තමන් ඉන්නවා වගේ. ශරීරය තියෙනවා වගේ තියෙනවා. තමන් නෙමෙයි තමන්ට මේ ශරීරය තියෙනවා වගේ තේරෙනවා. ඊට පස්සේ දැන් අවිද්‍යා ධාතුව ඇතුලේ එහෙම තියෙනවා කියන්නේ අවිද්‍යාව. අවිද්‍යා සම්පස්යෙන් උපදින වේදනාව ස්පර්ශ කරන අස්ෘතව පුතජනයට ඔය වගේ මානසික මට්ටමක් තියෙනකොට ඔය වගේ ආයතන ටිකක් ඇතුව ඉන්නකොට ඒ ආයතන ස්පර්ශයෙන් එන වේදනාව, රූප දකින්නකොට ඇති වෙන වේදනාව, සද්ධාහමකට ඇති වෙන වේදනාව විඳින අසෘත වර්තජන හිතනවා මේ මමයි ඉන්නේ කියලා. අස්මිතියෝ මම කියලා හිතනවා. නිකම් නෙමෙයි අයමස්මි, මේ මමයි කියලා හිතනවා. මේ ජීවත් වෙන්නේ, මේ ඉන්නේ, මේ මමයි කියලා හිතනවා. ඔන්න දැන් මේ ලෝකේ අතපය ඇතුව පුද්ගලයන් තමන්ව නිර්මාණය වෙලා දැන් තමන් ගොඩබිමේ දුක්, මහලුවේ දුක්, මැරීමේ දුක්, නින්දා අපහාස අනුදරණ සියලුම දේ විදින්න පුළුවන් ආයතන ටිකක් හදාගෙන ආයතන ටිකෙන් දුක් විඳින්න ඉන්න කෙනෙක්. හොඳට මතක තබා ගන්න, ඔය ආයතන ටිකයි, ඔය ආයතන ටිකෙන් විඳින දුකයි ඔක්කොම විදින්න උනේ එක තැනක දෝෂෙ. රූපං අත්තුතු සමුපස්සති. මෙන්න මේ රූපේ ආත්ම වශයෙන් දකින්නවා. රූපේ ආත්මවත් එකක් කොට දකින්නවා. රූපේ ආත්මෙ හිත විදිහට දකින්නවා. රූපේ කියන ආත්මය පිළිලා තියෙනවා කියලා මෙන්න මේ ආකාර වැරද්ද විතරයි. ඔය වැරද්දේ මම වෙමි කියන හැඟීම ඕගොල්ලෝ තුල ඇති වෙලා තියෙනවා. ඉස්කබෙට්ක පිළිසන නොදන්න ඔය වැරද්දෙන් ඇති උනේ මම වෙමි කියන හැඟීම. මම වෙමි කියන හැඟීම දුරු නොවුණු නිසායි මම වෙමි කියන හැඟීම මේ ආයතන ටිකට බැසගත්තා. ඒ මම වෙමි කියන හැඟීම ආයතන ටිකට බැසගත්ත නිසායි මේ ඔක්කොම ආයතන ඇති බවට ඕගොල්ලන්ට හිතක් තියෙන්නේ දැනුමක් තියෙන්නේ. දැන් මොහොම ඇස් දෙක වහගත්තත් බලන්න තමන් ඉන්නවා කියන හැඟීම තමන්ට දැනෙනවා නේද? ඇස් අරගෙන හිටියත් මේ අත ඇහ කන දිව නාසය ශරීරය ඇති තමන් ඉන්නවා කියන හිතක් තියෙනවා නේද? ආයතන ටික තියෙනවා කියන මනසක් හැදෙන ධර්මාරම්මස්ස ආයතන ටික තියෙනවා මේ කය තියෙනවා කියන හැඟීම තියෙනවා කියන අවිද්‍යාව තමයි. අන්නේ අවිද්‍යාව ඇතුලේ දැන් මේ ඉන්නේ. ඒ අවිද්‍යාව ඇතුලේ ඉන්න කෙනා ඉන්නකොට ස්පර්ශ වෙන වේදනාවක් තියෙනවා නම් අන්නේ වේදනාව විඳින කොට හිතන්නේ මමයි වේදනාව විඳින්නේ. මොකද වේදනාව විඳින තැනට තමන්ව බහලා මේ තියෙනවා. මම වෙමි කියන හැඟීම වේදනාව විඳින තැනට බහලා මේ තියෙනවා. එතකොට එයාට තේරෙන්නේ මේ වේදනාව විඳින්නේ මමයි කියලා. මට මේ වේදනාව විඳින්න වෙලාවක් වෙයි තියෙනවා. අවිද්‍යා සම්පස්සයෙන් උපං වේදනා විස්පර්ශ කරන අස්තුත්ව පුතඥය මෙන්න මේ විදිහට හිතනවා. ආයමස්මි අස්මි මේ මමයි කියලා ජීවත් වෙන මේ ආයතන. ආයමස්මි මේ මමයි කියලා හිතනවා. ඒ විතරක් නෙමෙයි භවිෂ්‍යති හොතු මම අනාගතේ කර්මවුතු උපදින කෙනෙක් කියන හැඟීමක් තියෙනවා. නබවිසති සමහරට මම නැවතු නූපදින්න පුළුවන් කියන හැඟීමක් තියෙනවා. රූපී භවිසති රූපයක් ඇති උපදින්න පුළුවන්. අරූපී භවිසති අරූපයේ ලෝකෙ උපදින්න පුළුවන්. සංඤී භවිසති සංඤා ඇති උපදින්න පුළුවන්. අසංඤී භවිසති සංඤා ඇති උපදින්න පුළුවන්. මේව සංඤී නාසංඤී භවිසති සංඥා ආසංඥා එකනේක සංඥා අත්දැකීමක් කියන්නේ බැරි දැන පොපදින්න පුළුවන්. දැන් මේ ඉන්න මම ඔය වගේ මුතනක හරි දැනක උපදී කියන අදහසකින් තමයි ජීවත් වෙන්නේ. එතකොට මෙතනදී මම කියන එක ප්‍රසූත්‍ර ගොඩාක් ගැඹුරුයි. ගොඩාක් ගැඹුරුයි. ඒක බොහෝම ගැඹුරු දර්ශනයක් මොනවා විස්තර අහලා තියෙනවා කියලා. හිතගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වෙන්ම කෙනෙකුට නිදිලා ඉන්න පුළුවන් නම් කියලා වචනයක් කියනවා නේ. මේ දෙන්නත් ඒ දර්ශනය. බුදුරජාණන් වහන්සේ අස්තුතවත් කම බුද්ධාදී ආර්යයන් නොදක්නා වූ ආර්ය ධර්මයේ දක්ෂ නැති ආර්ය ධර්මයේ මුණු නැති සත්පුරුෂ නොදැක්ක සත්පුරුෂ ධර්මයේ දක්ෂ නැති සත්පුරුෂ ධර්මයේ නොහික්මුණු එකේ විපාකයේ හැටියට පෙන්වුවා. ආයතන ටික සමග තමන්ව ඉපදුණු තමන් ඉපදෙන තැන තමන්ව උපද්දලා මිසක මේ අසෘතවත්කම නතර වෙන්නේ නැහැ එපමණයි. ඊට පස්සේ තිත්තන්තිකෝ බල වික්ඛවේ මහණෙනි එසේ සිටීවා. තත්ථේව පංච ඉන්ද්‍රියානි අතෙත්ත. එහිම ඒ පංච ඉන්ද්‍රියන්ගේම අවිද්‍යා පහය අවිද්‍යම් පහය විචා උපාදාය. සුතව තාර්ය ශ්‍රාවකයාට අවිද්‍යාව දුරු කළ විද්‍යාව ඉපදුණා. ඒ ස්කන්ධ පංචකයම ලෝකයාට අවිද්‍යා සම්පස්සේ ඇති වෙන මේ පංච ඉන්ද්‍රියන්ගෙම සුතවත් ආර්ය ශ්‍රාවකයාට විද්‍යාව පහළ වුණොත් අවිද්‍යාව දුරු වෙනවා. ඒ අවිද්‍යා විරාගයෙන් විද්‍යාව උපාදේ අස්මින හෝති. විමේ කියන හැඟීම හිතෙන්නේ නැහැ. අයමස්මිතින හෝති. මේ මමයි කියන හැඟීම ඉතුරු වෙන්නේ නැහැ. මේ මමයි කියන හැඟීම ඉතුරු වෙන්නේ නැහැ. භවිෂ්‍යාමේති. මම අනාගතේ උපදින්නේ මේ කියන හැඟීම ඉතුරු වෙන්නේ නැහැ. නභවිෂ්‍යාමේති. නූපදිනවා කියන හැඟීමක් වෙන්නේ නැහැ. රූපී වෙනවා, අරූපී වෙනවා, සංඤේය වෙනවා, අසංඤේය වෙනවා, නේව සංඤේය වෙනවා කියන හැඟීමක් එන්නේ. ඒ කියන්නේ යාට ditta dammo ditti dammeema jeevatwe inne නැති වෙනකොට මරණයෙන් පස්සේ කෙනෙක් ගැන අදහස් ඇති වීම අදහස් නොකිරීම කවර කතාවක්ද? බුදුරජාණන් වහන්සේ එකම පෙන්වා එක දෙයක්. යම් කිසි කෙනෙකුට මේ රූපය ආත්ම වශයෙන් දකින්න නැත්තම් මේ රූපය ආත්මවත් එකක් විදිහට දකින්නේ නැත්තම් මේ රූපය ආත්මයට හිතයිසේ විදිහට දකින්නේ නැත්තම් මේ රූපයේ කෙරෙහි ආත්මේ පිහිටන පිහිටියා කියලා දකින්නේ නැත්තම් ඒ හේතුයෙන් යාට මම වෙමි කියන හැඟීමක් ඉතුරු වෙන්නේ නැහැ. මම වෙමි කියන හැඟීම නැති වුණොත් මොකද වෙන්නේ? පංචේන්ද්‍රයට මම කියන හැඟීම බැසගන්න ක්‍රමයක් ඉඩක් නැහැ. එහෙම වුණොත් ඇහැ, කන, නාසය, දිව, ශරීරය කියන මේ ආයතන පහට වෙමි කියන හැඟීම බැස නොගත්තු ඔය පහ ඇති බවට ඔබට මනසක් නැහැ. ඔබේ හිතට දීකරන්න ඔබ ජීවත් වෙන ඇස් නැතුව, ඔබ ජීවත් වෙන කන නැතුව, ඔබ ජීවත් වෙන නාසය නැතුව, ඔබ ජීවත් වෙන දිව නැතුව, ඔබ ජීවත් වෙන ශරීරය නැතුව. ඒ කිව්වේ ඒබඳු මනසක් කෙනෙන කෘත්‍ය රාණ කර්මයට හටගත් විභාගයට කෙනෙන් දුනේ අරමුණ පෙනෙයි හටගත් නිරුද්ධ වෙයි. නමුත් එහෙලා තමන්ට නිමිති නැහැ. මේ මගේ ඇහැ නැති වුණා නේද කියලා අඬන්න වෙලපෙන්න තමන්ගේ කැස් නැහැ. ඇස් ඇතුව ඉන්නවා නේද? ඒ වගේමයි මේ කන, මේ නාසය, මේ දිව, මේ ශරීරය කියලා තමන්ව පනවගන්න, තමන්ද දුක් විඳින්න මම දැන් මහලු වෙලා නැහැ කියලා පනවන්න කයක් හම්බ වෙනවා. කයක නිමිත්තක් මගේ ශරීරය කියලා එකක් නැහැ. මේ රූපය පවතිනවා. නමුත් ඕකට තමයි විමුක්ත මනස කියලා කියන්නේ. ඇහෙන් මිදිල, කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මිදුණු මනසක් තියෙනවා. දැන් අපිට තියෙන්නේ ආයතන ටිකෙන්ම යුක්ත මනසක්. ඒ විමි කියන හැඟීම මේ ආයතන ටිකට බැස නොගත්තොත් කියන ආනිසංශය තමයි ඇහැ, කන, දිව, නාසය, ශරීරය ඇති බවට දැනෙන සිතක් ඇති බවට සිහි වෙන සිතුවිලි. ඒ කියන්නේ අවිද්‍යා ධාතුව නැහැ. ඒබඳු කෙනාට අවිද්‍යා සම්පස්තයක් නැහැ. යම් ස්පර්ශයක් නිසා වේදනාවක් උපදිනා, ස්පර්ශ නිරෝධයෙන් වේදනා සංඥා නිරුද්ධයි කියන එක නිතරම සාක්ෂාත් වෙලා රැඳෙන්න තරක්. ඒක අල්ලගන්න පුද්ගලයා නැහැ. පුද්ගලයා කලමයි අධ්‍යාත්මය. ඒබඳු කෙනාට මේ වේදනා විඳින්නේ මම කියන හැඟීමක් නෑ. විඳින්න මම වෙමි කියන හැඟීමක් තමන්නේ. හත්පස නොගඳුන සිතකින් ජීවත් වෙන. තමන් වයි පනව ගන්නවත් කයක් නැත්තම් තමන් පනව ගන්න තැනක් නැති වුනහම අවශේෂ දේවල් වලින් මිදෙන්නේ ඉබේමනේ. මම නැතිනම් මගේ ධර්මෝ මගේ ගෙවල් තියේ. ගෙවල් දුරවල් නැදෑය හිටියේ කාටද? මට නම්. ආයතන ටික අනිදස්සන වීමත් එක්කම ඒ මම කියන අස්මි මානේ සම්පූර්ණ නිරුද්ධ වුණොත් ගෙවුණොත් දැන් කාගේ නැදෑයදී ඉන්නවද නැදෑය කාටද? එහෙම කාටවත් නැහැ. රහතන් වහන්සේලාට දාගුන බිරින්දලා ගෙවල් ඉඩකඩම් එහෙම තියෙයි කියලා අහලා දෙනවා. ඒවා අහිමි වුණේ කොතනකින් කුමක් අහිමි වීමෙන්ද? ආයතන ටික අහිමි වීම. ආයතන ටික මෙදීමෙන් තමයි සියලුම ලෞකික දේම නිරුද්ධ. ඔබට උරුම වෙන්නේ ආයතන ටික නම් ආයතන ටික උරුම වීමත් එක්කම ඒ ආයතන ටිකේ පැවැත්මට හේතු වෙන නෑදෑය දුවල් දුවල් යනවා ඉඩකඩම් කියලා බොහෝ දෙයක් ඔබට උරුම වෙයි. එතකොට අසෘතවත් පුතඥ යක් කියන වචනේ හම්බවුනේ සත්පුරුෂ ධර්මයේ ආර්ය ධර්මයේ දක්ෂ නැතිකම පුරුදු පුහුණු කළ නොකළ කම. ඒකට හේතුව සත්පුරුෂය අසත්පුරුෂය කවුද කියලා නොවනේ දැක්කේ නැතිකම. ඒ සත්පුරුෂ ඇසුර සද්ධර්මයේ ඇසුර නැතිකම නිසා සත්පුරුෂය නොදන්නා නොදක්නා කමින් හම්බ නොවුණු කමින් සද්ධර්මයේ දක්ෂ වෙන්න බැරි වුණා. බලන්න ඒක සද්ධර්මය අහන්න බැරි වුණා. සද්ධර්මයේ දක්ෂ වෙන්න බැරි කම හින්දා සද්ධර්මයේ හික්මෙන්න බැරි වුණා. ප්‍රතිපත්ති ලැබුණා. කල්යාණ මිත්‍රය කියලා නැති නිසා සද්ධර්ම ශ්‍රෝණය නැති වුණා. ඒ හින්දා ධර්මානුධර්ම ප්‍රතිපත්ති නැති වුණා කියන එකයි ඔයගොල්ලෝ තියෙන්නේ. සත්පුරුෂ ධර්මයේ අවිනීතෝ කියලා කියන්නේ හික්මුනේ නැහැ. සත්පුරුෂ ධර්මයේ හික්මෙන්න බැරි. ඒ ටිකේ දෝෂය වුණා මොකද්ද? රූපය ආත්ම හැටියට දකින මගක් මිසක වෙන රූපය දිහා දකින්ද ඇහැ මොනසක් හම්බුන්නේ නැහැ. මම කියලා දකිනවා මිසක රූපය, පුද්ගලයෙක් කියලා දකිනවා මිසක, කෙනෙක් කියලා හිතනවා මිසක. ඒ තේහා රූපය ගැන බලන මොනක් හම්බුනේ නැහැ. මේ අස්තුතවත් කම නිසා. වේදනා සංඥා සංකාර විඥාන ටිකක් එහෙමයි. සත්වයෙක් කියලා, පුද්ගලයෙක් කියලා, ආත්මයක් කියලා දකිනවා මිසක වෙන දකින ක්‍රමයක් ඉගෙන ගත්තේ නැහැ. උගන්නන්න ක්‍රමයක් හම්බුනේ නැහැ. ඒ ටිකේ මේ රූපේ, මේ වේදනාවේ, සංඥාවේ, සංකාරයේ, පුද්ගලයෙක් හැටියට, සත්වයෙක් හැටියට, ආත්මයක් හැටියට දැකපු බලපු එකේ දෝෂය වුණා මම කියන හැඟීම සිතේ උපදින. ඒ මම කියන හැඟීම දුරු නොවුණුකම හේතු වුණා මම කියන හැඟීම ඇහැ පැත්තට, කන පැත්තට, නාසය පැත්තට, දිව පැත්තට, ශරීරය පැත්තට දැස ගන්න. දැන් මේ කය මම, මේ අතපය මගේ කියලා පේන මට්ටමකට. ඒ මම කියන හැඟීම මේ ආයතන ටිකට දැස ගත්ත එක හේතු වුණා ඇහැ කන දිව නාසය ශරීරය කියන ඔක්කොම ඇති බවට දැනෙන හිතක් ඇදෙන. දැන් අද ඔබට මේ ඔක්කොම ඇති බවට ඔබ දන්නේ මෙහෙම සිද්ධියකින් නෙවෙයි. මේ මං මට අත්පය ඔක්කොම තියෙනවා වගේ, මම ඉන්නවා වගේ තේරෙන්නේ හිතට ඒක උනේ මෙන්න මේ වගේ වැඩ පිළිවෙලකින් කියලා ඔබ කවදාවත් දන්නේ නැතුව ඇති. ඔය ජීවත් වෙන විතර. නමුත් බුදුහාමුදුරුවෝ පෙන්නන මේ එකින් එක ඔබව නිර්මාණය වෙච්ච හැටි ඔබට ඔබව ඇදෙන හැටි, අත්පය හතර ඔබට උරුම වෙච්ච හැටි, ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වෙම පරිහරණය කරන්න ඇහැකන දිවනාසය ශරීරයේ තියෙන හැටි, ඇදෙන හැටි, ඒ ආයතන ටික ඇති බවට ඔබට මනසක් හැදෙනවා, සිතක් තියෙනවා. ඒක හිතලා ගන්න එකක් නෙමෙයි, ඉබේම ඔබට හිතලා දෙනවා මේ ආයතන ටික මට තියෙනවා කියන තැනක. ඒ මනස උදව් වෙනවා නිතරම ඔබට ඔබේ ඇහැ සිහි කරන්න, කන සිහි කරන්න, නාසය සිහි කරන්න, දිව සිහි කරන්න, ඒ යනු ඇතිකින් කියන කින් කරන්න මනස සිතුවිලි. ඔය සිද්ධාන්තයේ ඔය විදිහට වෙනවා කියලා කියන්නේ අත්ති අවිද්‍යා ධාතු. හොද්දට දැනගන්න අවිද්‍යා ධාතුව තමන් දෙහි තියෙනවා. අවිද්‍යා ධාතුව ඇතුලේ ආයතන ටික තියෙනවා නම් අවිද්‍යාව ධාතුව තියෙනවා. අවිද්‍යා ධාතුව යම් තැනක ඇද්ද ඒත් ආයතන ටික තියෙනවා. දැන් සලායතන නිරෝධයක් එහෙම පේනවද යා? ආයතන නිරෝධයක් එහෙම පේනවද? අනිත්‍ය කතා කරුවොත් ඇහැ තියෙනවා කියන තැනක ඉඳගෙන නේද කතා කරන්නේ? අනිත්‍යයි ඇහැ අනිත්‍යයි කියන වචන කිව්වත් ඔබට ඇත්තටම එහෙම ඉන්නකොට ඇහැ තියෙනවා කියන හැඟීම තියෙනවද නැද්ද කියලා බලන්න. මොකද අනිත්‍යයි කියන වචනේ අයින් කරන්න පුළුවන් තැනක නෙමෙයි ඔය ඇහැ හැදිලා තියෙන්නේ. ඈ හැදුනේ අර ස්කන්ධ ටිකේ වැරදියට ඇත්ත පෙන්වන්න කෙනෙක් නැතිකම නිසා වැරදියට හිතපු එකෙන් ඇති වෙච්ච හැඟීමක්. ඒ හැඟීම මේ ආයතන ටිකට බහලා ඒ ආයතන ටික නිසා මෙබඳු සිතක් ඔබ තුළ, මෙබඳු මනසක් ඔබ තුළ හැදිලා මේ තියෙන්නේ. ඔන්න ඔය ආයතන ඒකයි මතක ද සූත්‍රයක් තියෙන සූත්‍ර නම පොඩ්ඩක් මතක නැති. අර පංචේන්ද්‍රයන් පිට මොකද්ද කියලා නම් මනස කියලා කියන්නේ. සූත්‍රයේ හේතන් උන්නාබ ග්‍රහත්මනේ උන්නාබ සූත්‍රයේ බලන්න. අන්නේ උන්නාබ සූත්‍රයේ හොඳට තියෙනවා. ඒ උන්නාබ ග්‍රහත්මනේ අනාගාමනයි දේශනා වහලා ඔවුන්ගේ ගෝචර විසය අනෙකෙක් අනුභව නොකරන මේ ඉන්ද්‍රියන්ගේ ගැන වේදනාව කවලෙක් වුණත් කිව්වහම බුදුරජාණන් වහන්සේ විඥානයේ ඒ අරමුණු රසය විඳිනවා. ඊට පස්සේ ඇහැ කන දිවනාසි ශරීරය කියන මේ ඉන්ද්‍රියන්ට තියෙන පිහිට මොකක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන මොකද? මානස. මනසට තියෙන පිට මොකක්ද? සිහිය. එතන මේ වගේ දෙන්න ක්‍රමයක් ඇති. එතකොට මේ පංචින්ද්‍රයන්ට පංචින්ද්‍රයන් ඇති බවට ඔබන පංචින්ද්‍රයන් තියෙන එකම පිට තමයි මොකක්ද? මනස. හිතේ තියෙන්නේ ඔබට මේ ඔක්කොම ආයතන ටික තියෙනවා. අත්පය හතරම ඇතුළු ඇහැකන දිවනාසය ශරීරයේ ඇතුළු උපන්න දවසේ ඉඳන් මරණයෙන් අවසන් වෙන තාක් ඇති ආයතන ටිකක් ඔබට තියෙනවා. ඔය මට්ටමට කියනවා අවිද්‍යා ධාතු. දැන් ඔය අවිද්‍යා ධාතුව ඇතුළේ කුමන ස්පර්ශයක්කින් උපන් වේදනාවක් ස්පර්ශ කෙරුවත් ඒ හැම වේදනාවක්ම විඳින්නේ තමයි. සැප වේදනාවක් මගේ වෙනවා, දුක් වේදනාවක් මගේ වෙනවා, උපේක්ෂා වේදනාවක් මගේ වෙනවා. දුක් වේදනාවේ, සැප වේදනාවේ තමන් සතුට වෙනවා, දුක් වේදනාවේ තමන් අඬනවා, විලාප දෙනවා, උපේක්ෂා වේදනාව රැවටෙනවා. දැන් පුද්ගලයා තමයි මේ තුන් වේදනාවම අයිති කරගන්නේ. මේ තුල හදන්න බැහැ. ඔබට කියනවා පංච උපාදාන ස්කන්ධ ලෝකික. එහෙම ඉන්නකොට මේ මම තමයි මේ වේදනාව විඳින්නේ, මමයි මේ මමයි මේ වේදනාව විඳින්නේ මමයි කියන හැඟීම තමයි තියෙන්නේ. මේ කතා කරන්නේ ඔබගේ ඔය පැවැත්ම හැදීච්ච හැටි. ඊට පස්සේ ඒකම අනිත් පැත්තට බුද්ධ ආදී සත්පුරුෂයන් බුද්ධාදී ආර්යයන් ඔබ නොවනින් දැක්කොත් මෙන්න මේ ධර්මය අනුව ගියොත් මෙන්න මේ පුද්ගලයා මේ තැන මේ කෙනා ඇතුළු කළොත් මට සත්තරුනේ හදන්න පුළුවන් කියලා නොවනින් සත්පුරුෂයන්ව දැක්කොත් මෙබඳු මෙබඳු ආකාරයට යමක් පනවයි නම් පෙන්නයි නම් ඒ කාන්තයෙන් මේ සත්පුරුෂය කියලා බුදුහාමුදුරුවෝ ගැන බුද්ධ දේශනා ධර්මයේ බුදුහාමුදුරුවෝ ගැන උගලට පැහැදිලිමක් ඇති වුණොත් ඒ විදිහටම ඒ තථාගත ධර්මය පෙන්වන ශ්‍රාවකයෝ කෙරෙහි පැහැදිලිමක් ඇති වුණොත් ඕගොල්ලන්ට අරියාණන් දස්සාවේ සත්පුරුෂන් දස්සාවේ කියන දෙයක් එනවා. එතන ඇයි දෙකක් තියෙන්නේ? අරියාණන් දස්සාවි අරිය අතන දෙකක් තියෙනවා. අරියාණන් අදස්සාවි අරිය ධම්මස් අපෝවිදු අරිය ධම්මේ අවිනේ. ආර්ය නොදක්නා වූ ආර්ය ධර්මයේ අගක්ෂ ආර්ය ධර්මයේ නොහි කියලා ආර්යෝ ගැන කියලා ඊට පස්සේ ආපහු කියනවා සත්පුරුෂං අදස්සාවි සත්පුරුෂ ධර්මයේ අපෝවිදු සත්පුරුෂ ධර්මයේ අවිනේ කියලා සත්පුරුෂයන් දක්නා නොදක්නා වූ සත්පුරුෂ ධර්මයේ අදස්ස සත්පුරුෂ ධර්මයේ හේතුනේ නැති කියලා ආර්ය සහ සත්පුරුෂ කියලා දෙන්නේක්ම පෙන්වෙයි. ඇයි එතනදී මෙන්න මේ කාරණාව නිසා බුද්ධදී ආර්යයන් වහන්සේලා එහෙම නැත්නම් අට්ඨපුරුෂ පුද්ගලයා කියලා කියන සෝවාන් සකදාගාමී අනාගාමී වර්ගයක් වෙන මේ ආර්යයන් වහන්සේලා මාසෙසෙම දැකලා නොමොසුන් දැක්කොත් සද්ධර්මය අහන්න පුළුවන්. සද්ධර්මය ඉක්මවන්න පුළුවන්. එතකොට සද්ධර්මය ඉක්මවන්න පුළුවන්. යම් තැනක යම් වෙලාවක ආර්යෝ නැහැ ආර්යෝනේ නැහැ නමුත් සත්පුරුෂ ධර්මයට යොමු කරවන්න පුළුවන් කෙනෙක් සත්පුරුෂ ධර්මයට යොමු කරවන කෙනා සත්පුරුෂයා. ඉබඳු කෙනාව එයා නුවණින් හඳුනා ගන්නවා මේ විදිහට පෙන්නන කමින් එයා සත්පුරුෂය කියලා පෙන්නන ධර්මයෙන් එයා හඳුනා ගන්නවා අරයතාම සත් ආර්ය වෙලා නැහැ පෙන්නන ධර්මයෙන් හඳුනා ගන්නවා ඒකාන්තයෙන් එයා සත්පුරුෂය. ඔගොල්ලෝ අහලා ඇති අර එක ස්වාමීන් වහන්සේ නමගේ කතාවක්. එයාගේ ගෝලියෝ රහතන් වහන්සේලා දහස් ගණන ගුරුවරයා පුතග්ජනයි නේ අහලා තියෙනවා නේ පුතග්ජනයි. නමුත් එක ගෝලියෙකුට ඕන වුණා අපි රහත් වුණත් ඔබ වහන්සේ පුතග්ජනයි කියන එක පෙන්නන්න අර හේතුදේකින් ඇතෙක් මොබන්ද කියලා අවිස්ථාන කළාම පැහැදිලි දීුවේ. අන්න එතකොට අන්න ඒ වගේ තැන් එයා සත්පුරුෂ නිසා සත් ධර්මයේ පෙන්නන සත් ධර්මය පෙන්නන කමින් එයා සත්පුරුෂයි. එයා ආර්ය නොවුනට එයා සත්පුරුෂයි. මොකක් නිසාද සත්පුරුෂෙක් උනේ? සත් ධර්මයේ පෙන්නන. ඒ හින්දා සත් ධර්මයේ ඉක්මුණා. ඉක්මන කියලා දුකෙන් මිදෙන්නේ නැද්ද? දුකෙන් මිදෙනවා. ඒ නිසායි ආර්යයන් වහන්සේලායි සත්පුරුෂය කියන දෙකම තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ආර්ය දෙකම සත්පුරුෂයෙක් දෙවෙනි. අෂ්ටාර්ය පුද්ගලයාම ආර්ය පුද්ගලයෙකුට සත්පුරුෂයම වෙනවා. නමුත් සත් ධර්මයේ දේශනා කරන සමහර පුද්ගලයෝ ඉන්න පුළුවන් සත්පුරුෂ නම් ආර්ය වෙලා නැතත්. එතකොට නමුත් ඒ පරිවිඩය ගත්තත් නිවන් දකින්න බැරි නැහැ. මොකද එයා සත්පුරුෂයාගේ එයා සත්පුරුෂයෙකුට සත් ධර්මයේ දේශනා කරන නිසා. ඔකට කියනවා සුත බුද්ධ කියලා. සුත බුද්ධ කියලා බුදුරුවෝ බුදුරජාණන් වහන්සේ හතර දෙනෙක් තමයි. සම්මා සම්බුද්ධ, අච්චේක බුද්ධ, ශ්‍රාවක බුද්ධ, සුත බුද්ධ. සුත බුද්ධ කියන කෙනා බහූත් සුත භාවයේ අවබෝධයක් තියෙනවා. අස්වැච්චේ කළ නැහැ. අන්න ඒ වගේ අයටත් කියනවා සත්පුරුෂය කියලා. එතකොට ආර්යෝ සත්පුරුෂයෝ දැක්කොත් අසුරු කළොත් භය උපාසනය කළොත් ඒකේ ලාභය මොකද්ද? සත් ධර්මය හඳ ලැබෙනවා. සත් ධර්මය කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි. ඒ ආර්ය මහන්සලේ සත්පුරුෂයෝ ඔබට ඔබව වෙනවා. ඔබ අද ආත්ම වශයෙන් දකින මේ රූපය ආත්ම වශයෙන් දකින්න එපා. රූපය ආත්මවත් එකක් හිතින් දකින්නත් එපා. රූපය ආත්මෙට හිත එකක් හිතින් දකින්නත් එපා. රූපය කෙරෙහි ආත්මෙ හිත එකක් හිතින් දකින්නත් එපා. මේ රූපය ඇත්ත කිහිටි දකින්න. මේ රූපේ හේතු ප්‍රත්‍යයයි කියලා ආත්ම සංකල්පනාවෙන් රූපේ දිහා බලන ඔබේ ඇහැ අයින් කරලා අනාත්මයෙන් රූපේ දිහා බලන ආර්ය ඔබ හුරු කරනවා, පුහුණු කරනවා කියලා දෙනවා. මේ කය මෞපියන්ගේ ලේ දහතුව නිසා හටගත් කනබුන ආහාරයෙන් පවතින පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන් යුක්ත රූපකය. මේ කය නිතරම කැඩෙන්න, බිඳෙන්න, වෙනස් වෙන්න පුළුවන් එක. එතකොට මේ කය හේතු ප්‍රත්‍ය පුරාණ කර්මය නැමැති හේතුවත් ආහාරය නැමැති ප්‍රත්‍යයක් කියන මේ දෙකම නිසයි මේ කය පවතින. මේ කයේ ස්වභාවය තමයි නිතරම කැඩෙන, විදෙන, වෙනස් වෙන ස්වභාවය විස්තරය කියලා රූපය දිහා අනිත්‍ය දෙයක් හැටියට, දුක්ඛයක් හැටියට දකින්න ඔබට කියලා දෙනවා. බලන්න බුදුජනන් වහන්සේ ගත්ත ක්‍රමෝපායන් එක. දැන් ඒක අපි ඕගොල්ලන්ගෙන්ම අහම් පොණතරන් සූත්‍රය දක්වලා ඇති මහා රූපය නිත්‍ය දානිත්‍ය අනිත්‍ය යම කනිත්‍ය නම් ඒක දුක්ඛ දසපද දුකයි යම දුක නම් ඒක මම හෝ මගේ හෝ මගේ ආත්මෙත් දකින්න සුදුසුද හොඳ ඒක අපි අපේ ජීවිතයෙන් බලමු ඕකම නේද ඔබලන්ට ඇහක් තියෙනවද? අවිද්‍යාවට පින් සිද්ධ වෙන්න ඇස් නැතුව ඉන්නවා. එහෙම නේද? ඇස් නැතුව ඉන්න කියොත් බය වෙයි. කොනෝකද අර කියන්නේ සුබ අනුපාද පරිතස්සන අනුපාද අපරිතස්සන කියලා දෙකක් තියෙනවා. අනුපාද පරිතස්සන කියලා කියන්නේ උපාදාන නොවන බවට බයයි ලෝකයා. අනුපාද බවට ගැන කතා කරනකොට පරිතස්සනාව 10ක් බයක් ඇති වෙනවා. මේ විදිහට කිව්වොත් ඔබට ඇහැ කන දිවනාසය නැතුව ඉන්න පුළුවන් කිව්වහම හොඳට ධර්මයේ නැති කෙනාට එන්නේ මොකද්ද? බයක්. ඔහුගේ ජීවිතය දෙකයි කියන අනුපාද පරිතස්සනාව. හොඳට ධර්මයේ තේරෙන කෙනාට ඇහැ කන දිවනාසය ශරීරයෙන් නිදෙන්න පුළුවන් කියලා කිව්වහම එයාට ඉන්න අපරිතස්සන සතුට. මේ කොච්චර දෙයි එහෙනම් දැන් අද අවිද්‍යාවට පින් සිද්ධ වෙන්න අපි හස් කන දිවනාසය ශරීරය ඇතුළේ ඉන්නේ ඒ අද අපිට තියෙන හැම ගත්තොත් අපි අහුවොත් ඔබට නම් ඔය කාගෙන් හරි දැන් මේ හැම මම කියලා හිතාගෙන ඉන්න ඔබලගේ නාම ඔය ඇහැ වෙනස් වුණොත් ඔබට දුක එනවද නැද්ද? අපි දුම් මේ ඇහැට කෝටුවක් ගැවුණොත්, පිච්චුණොත්, කැඩුණොත් නැත්තම් ඇහැ ටිකෙන් ටික දුර්වල වෙලා පේන්නේ නැතුව වුණොත් ඒක ඔබට දුකක්ද සැපද? දුක. ඇහැ විපරිණාම වෙන බවක් තියෙනම් ඇත්තටම අහන්න මේ කෙල දහම නෙමෙයි තමන්ගේ මහන්න ඒක දුකක්ද සැපද දුක ඇහැ දුකක් නම් හොඳයි. ඔබ දුකට කැමතිද? නෑ. ඔබ ඇහැ ඔබේ නම් කිසි වෙලාවක ඔබ තියාගන්න නෑ දුක එන තැනක. මොකද ඔබ කැමති නෑනේ දුකට නේද? ඔබ කැමති මොකේදද? සැප. ඔබ කැමති සැප. ඇහැ වෙනස් වෙනකොට ඔබට දුක එනවා නම් ඔබ කැමති සැපට නම් එහෙනම් මේ ඇහැ ඔබේ කියලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඇයි? තමන්ගේ නොවන බව හෙළි වෙනවා විපරිණාම වෙනකොට දුක එනවා නම් දුක එනදී දුක මිසක මගේ නෙමෙයි කියන එකට කියන උත්තරේ දෙන්නත් අර මම කිව්වේ කලින් මතකද අර යමුනාස්ත්‍රයේ දේශනාවට මේ කය ඔබේ නම් ඔබට පුළුවන් වෙනකොට මේ කය වෙනස් වෙන්නේ නැති වෙන්නේ තියාගන්න. ඕගොල්ලෝ පහළ වෙනකොට කැමතිද? නැහැ. ඕගොල්ලෝ පහළ වෙනකොට කැමති නැත්තම් කය පහළ වෙනෝ නම් ඒකෙන් හෙළි වෙනවා මොකද්ද? කය තමන්ගේ නෙමෙයි කියන එක නේද? ඒ වගේ ඇහැ වෙනස් වෙනකොට දුක එනවා නම් ඔබ දුකට කැමති නැත්තම් ඒකෙන් ඉබේම තේරෙනවා ඇහැ ඔබේ නෙමෙයි කියන එක. තේරෙනවද? ඊනා
එහෙම සර්.
එතකොට බුදුරජාණන් වහන්සේ ඒක අහන්නේ මම අහන්නේ ඇහැ නිට්ටිය දනිට්ටියද? අනිත්‍යයි. වෙනස් වෙන්න පුළුවන් එක. වෙනස් වෙන දවසට දුක එනවද නැද්ද? දුක එනවා. එහෙනම් ඒ දුක එන දේ මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා ගන්න සුදුසුද? නැහැ. මොකද ගත්තොත් ගත්තේ මොකද? දුක. දුක මම කියන තාක් දුක මගේ කියන තාක් දුක මගේ ආත්මය කියන තාක් දුක මිදෙනවද? දුක මිදෙන්නේ. දුක මම කියා දුක මගේ කියා දුක මගේ ආත්මය කියා ඕගොල්ලෝ සමහරට දුක මගේ කියන්නේ ඇහැ විතරයි මගේ කියන්නේ. නමුත් ඕගොල්ලෝ ප්‍රාර්ථනා කළේ මගේ කියලා දුකයි කියන්නේ ඕගොල්ලෝ දන්නේ නැහැ. දුක මගේ කියා අල්ලගෙන ඉඳමින් අනේ අපි නිවේවා නිවේවා කියලා ප්‍රාර්ථනා කරු නිවේද? නිවන් දකින්නවා කියලා කියන්නේ දුකේ නිවීමනේ. එතකොට ඇහැ මගේ කියා නිවන ප්‍රාර්ථනා කළොත් ලැබෙයිද? ඇහැ මම මගේ ආත්මයයි කියන දර්ශනේ මිදීමම නිවන නෙවෙයිද? මොකද දුකෙන් මිදීමම නිවන. එතකොට මහන්නේ කන නිත්‍යද අනිත්‍යද? ඕගොල්ලෝගේ ඔය කන ඇහිම නැති වෙන්න පුළුවන් එකක්ද නැද්ද? ඔය කන කොහෙන්ද පුළුවන් නරක් වෙන්න පුළුවන් කෝපය වෙන්න පුළුවන් කැඩෙන්න පුළුවන් බෙදෙන්න පුළුවන් එකක්ද නැද්ද? එහෙම වෙනුනොත් ඕගලන්ට දුකක් එනවද නැද්ද? දුකක් එනවනම් එහෙනම් ඒ කන මම නෙමෙයි මගේ ආත්මයනේ. ඕක කන කියන එක දුකක් කියලා ගන්න. ඒ දුක මම කියලා මගේ ආත්මයයි කියලා ගන්න එක සුදුසු නැහැ. ඒතකොට හොඳට තේරෙනවා මේ දුක මම මගේ ආත්මය කියලා වෙනම අරගෙනයි තියෙන්නේ. දැන් අද අපිට හොයාගන්න බෑ කනම මම වෙලා හින්දා. ඒක වෙන් කළායි පෙන්නන්නේ මේ බුදුරජාණන් වහන්සේ. මේ විදිහට වෙනස් වෙනවා නම් වෙනස් වෙනකොට දුක එනවා නම් දුක එනදී ඔබයි මම මගේ කියලා අල්ලගෙන තියෙන කෙනෙක්. එතකොට මේ වගේ ආර්ය හම්බ වුණොත් සත්පුරුෂය හම්බ වුණොත් ආර්ය ධර්මයේ සත්පුරුෂ ධර්මයේ අහන්න ලැබෙනවා. අහන්න ලැබුණාම ඔය විදිහට කියලා දෙනවා. ඇහැ කන දිව නාසය ශරීරය කියන්නේ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි. එහෙම බලන්න එපා. ඇහැ දිහා බලන්න දුක කියලා. කන දිහා බලන්න දුක කියලා. නාසය දිහා බලන්න දුක කියලා. ඇහැ කන දිව නාසය ශරීරය කියන්නේ අනිත්‍ය දෙයක් දුක් දෙයක්. ඒ හින්දා ඒක මම මගේ කියලා ගන්න එපා. ඒක හේතු ප්‍රත්‍ය හැටියට බලන්න. ඒක ධර්මයේ හැටියට බලන්න. බලලා ඒකෙන් හිත මුදව ගන්න, හිත අයින් කර ගන්න. හරියට සර්පේ දැක්කහම විසගෝරයි කියලා දැක්කහම යම්සේ අපි අතපය උගෙන් අයින් කරගන්නේ. ඒ වගේ යම දුක කියලා දැක්කොත්, යම අනිත්‍ය කියලා දැක්කොත්, යමකට ලං වුණොත්, යමක් ගත්තොත් දුක වෙනවා කියලා දැක්කොත් අපි කරන්න ඕනේ තවත් දුරටත් ඒක මගේ කියලා තුරුල් වීමද? ඒකෙන් ටික ටික හරි ඉවත් වෙන්න කටයුතු කිරීමද කරන්න ඕනේ. එහෙනම් ඇහැ දුකයි කියලා දැක්කනම් ඒක මම මගේ ඇහැ මගේ ඇහැ කියලා තව තුරුල් වෙන්න දෝනේ. කොහොම හරි ක්‍රමෝපාය හොයාගන්න උත්සාහවත් විය යුතු නැත්ද? මම ඇහැ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියන දැක්මකට එන්නේ. ඒකයි දෙන්නවා ආර්යෝ සත්පුරුෂයෝ සද්ධර්මයෙන් ඔබට උගන්වනවා ඇහැ අනිත්‍යයි, අනිත්‍ය වෙන නිසා දුකයි. ඒ නිසා ඒකට මම මගේ කියලා ලඟ වෙන්න එපා. ඔබට දුක් විඳින්න දෙයි. පුළුවන්තර මේක මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියලා දැකලා ඒකින් ඉවත් වෙන්න. කන, නාසය, දිව, ශරීරය එකක් එකක්ම පොතක දකින්න එපා. ඔබම ඔබට ඔබේ ඔය කය වෙනස් වෙන්න පුළුවන් එකක්ද නැද්ද? කොරි කුෂ්ඨ හැදෙන්න පුළුවන්ද නැද්ද? පුළුවන්. හැදුනොත් දුකක්ද සැපක්ද? දුකක්. අතපය කැඩෙන්න, කැපෙන්න, බෙදෙන්න, තුවාල හැදෙන්න, පිළිකා හැදෙන්න පුළුවන්ද බැයිද? පුළුවන්. ඔය කය එහෙනම් වෙනස් වෙන්න පුළුවන්ද? පුළුවන්. වෙනස් වීම සැපක්ද දුකක්ද? දුකක්. යා ඔය කය අනිත්‍යයි නම් වෙනස් වෙනවා නම් වෙනස් වීම ඔබට දුකක් නක්. ඔය කය මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා මේ කයට තුරුල් වීම සුදුසුයිද? එහෙනම් ඔබ කරන්න ඕනේ මොකද්ද? මේ කය මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියන කම ඇත් කරගන්න තැනට යන්න හිමින් අර සර්පය නිදි කරලා තියෙන දුවන්. ඒ වගේ මේ කය හිත බැහැර කරගන්න වීර්යකට යුතුයි නේද? ආන් ඒ විදිහට ඇහැගෙන කන්න දිව නාසය ශරීරය ගැන උගන්වන රූපය වේදනා සංඥා සංඛාර විඥාන කියන ටික අනිත්‍ය දෙයක් දුක් දෙයක්. ඒ හින්දා ඒවා මම කියලා මගේ කියලා මගේ ආත්ම කියලා දකින්න එපා කියලා උගන්වනවා. අනිත්‍ය හැටියට දුක් හැටියට පවතින දෙයින් මම මගේ මගේ ආත්මය කියලා ගන්නේ නැතුව නේතම් මම නේසුමස්මි නේසුවත්තාති මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි මේකයි හේතු ප්‍රත්‍ය කියලා දකින්ද කියලා උගන්වලා ඒක කරන්න ඕනේ හැටි උගන්වනවා. ඒ කරන්න ඕනේ හැටි තමයි සතිපට්ඨාන කියන මාර්ගය. මෙන්න මෙහෙම කළොත් හරි. ඔය අර්ථයක් කියලා දෙන්න. ඇහැ මම කිව්වෝ දුක මොන දුක්ඛ සත්‍ය කියනවා. ඇහැ උරුම වීම දුක. මම මගේ ආත්මයයි කියලා මේ දුක උරුම කරගත්තේ සමුදේ වෙන්නේ. මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා මේකෙන් බැහැර වුණොත් දුකෙන් නිරුද්ධ වෙනවා කියලාත් පෙන්වනවා. ඒ හින්දා මෙන්න මේ විදිහට කය ගැන නිතරම බලපල්ලා, ඇහැ ගැන බලපල්ලා කියලා සතිපට්ඨානෙ කරන හැටිත් ඉගැන්වෙනවා. ඔන්න සත්පුරුෂ ඇසුර නිසා, ආර්ය ඇසුර නිසා සද්ධර්මය ආර්ය ධර්මය අහන්න ලැබුණා. ඊට පස්සේ ඕගොල්ලෝ ටික ටික සත් ආර්ය ධර්මය හික්මනවා, සත්පුරුෂ ධර්මය හික්මනවා කියලා කියන්නේ. මේ කය මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය මේ කය දුකක් නේද කියලා බල බල ඒකෙන් පැනලා යන්නේ ටික ටික වීර්ය කරනවා. කයගත සතිය වඩනවා. මේ ඇහැ මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියලා දකින්න. ඇහැ මම මගේ කියලා තුරුණු දුකට නේද කියලා එයා දකිනවා. ඇහැ පැත්තට අඩියක් තියෙන ගානේ දුක පැත්තටයි ගියේ. ඇහැ මම නෙමෙයි කියලා අඩියක් පස්සට ගන්න ගානේ නිවරටයි ගියේ කියලා එයා දකිනවා. ටික ටික ගෙදර දොරේදී හාල් ගරද්දී, පොල් ගාද්දී, වළක් ටික හොදද්දී, පාර යද්දී හැම වෙලේම අජත්තන් වාගේ කාරු පස්සේ මේ ආර්යයන් කියලා දුන්නු මග අනුගමනය කරන හැම වෙලේම මේ කය මම නොවන හැටියට, මගේ නොවන හැටියට. ඇත්තට මේ කය කනබුන ආහාරයෙන් ඇදලා තියෙන කේස් ලොම් නියත සම්මස් නහර මොළොවි මොහොම කොටස් ටිකක් තියෙනවා. ඉතින් කේස් ටික ගත්තාම පටවි ධාතු. බාහිර කසල වල තියෙන පටවි ධාතු මේ කේසු පටවි ධාතු. ධාතුර සම කර කර හිතන මොකද ඒක? මේක මම මගේ ආත්මය කියලා මේ පැත්තට තුරුළු වෙන්න දෙන්නේ නැහැ. ඉතින් නුවණින් බෙන්න ඔබේ නෙමෙයි මේක. මේක දුක්ඛ ස්කන්ධයක්. අනාත්මයක් කියලා පෙන්නවා ටික ටික. ඔය විදිහට උපාය කරනකොට සත්පුරුෂ ධර්මයේ ආර්ය ධර්මයේ සුවිනීතෝ වෙනවා. හික්මෙන් අන්නේ හික්මෙන් කෙනා රූපේ ආත්ම වශයෙන් දකින්නවත් දැන්. ඒ කියලා දුන්න කලින් දකින්න කොහොමද රූපේ අනිත්‍ය දෙයක් දුක් දෙයක් මගේ නොවන දෙයක් හැටියට බලන්න පෙන්නුවා මිසක තමන්ගේ කියලා ආත්මය හැටියට බලන්න කියලා දුන්නද නැහැ. ඒ හින්දා ඒ කියලා දුන්න විදිහට කරනකොට රූපේ සූතවත් කියන සූතවත් ආර්ය ශ්‍රාවකයා සද්ධර්මයේ හික්මනවා. එයාට රූපය ආත්ම හැටියට පෙනෙන්නේ නැහැ. රූපය ආත්මවත් එකක් කියලා පෙනෙන්නේ නැහැ. රූපය ආත්මයට හිතයිසී කියලා පෙනෙන්නේ නැහැ. රූපය කෙරෙහි ආත්ම වැසගෙන ඉන්නවා කියලා එහෙම හිතන්නේත් නැහැ. එයා හිතන්නේ රූපය අනිත්‍ය දෙයක්. අනිත්‍ය වෙන දවසට කැඩෙනා බිඳෙන දුක් විඳින්න වෙන එකක්. මේක පැත්තට යන්න සුදුසු එකක් නැහැ කියලා හිතන්නේ. හිතුවේ. ඒකට නොයන වැඩ පිළිවෙල තමයි කායගත සති වඩ. මෙන්න මෙහෙම ඉන්න කෙනාට කොහොම කරනකොට එයාට නැති වෙන්නේ මොකද්ද? මේ මම වෙමි කියන හැඟීම හිතෙන්නේ. ඒ කියන්නේ කායිතිය බැදී මම වෙමි කියලාද දැන්? මම නොවේ විදිහට මේ බලබල වුරුදු කර කර මම වෙමි කියන හැඟීම හිතෙන්නේ. මම වෙමි කියන හැඟීම විගත කල්ලි දුරු වහම උට පංචන්න ඉන්ද්‍රියයන් අවක්කත් කියපු ටික නැහැ. පංචේන්ද්‍රයන්ට මේ හැඟීම වැස ගන්නවා කියන ධර්මතාවයක් ඉදින්නේ. ඇහැ පැත්තට, කන පැත්තට, නාසය පැත්තට, දිව පැත්තට, ශරීර පැත්තට හිත වැස ගැනීමක් වෙන්නේ නැහැ. මේ ආයතන ටික පැත්තට මේ කෙලෙසේ වැස නොගත්තොත් අත්ති මනෝ අත්ති ධම්මා කියන ටික නැහැ. ඔබට ඇහැ, කන, දිව, නාසය, ශරීරය ඇති බවට මනසක් ඔබේ ඇහැ ගැන, ඔබේ කන, නාසය, දිව ගැන හිත හිතා ඉන්න ඔබට සිතුවිලි නැහැ. ඔබට කලින් කලම අවිද්‍ය ධාතුන විද්‍යා විද්‍යාවක් වලදී ඒකයි මේ පංච ඉන්ද්‍රියයන්ගේම සුතවත් ආර්ය ශ්‍රාවකයාට අවිද්‍යා ප්‍රහාණයෙන් විද්‍යාව උපන්න. දැන් ඔබට මේ මම කියලා හිතෙන්නේ නැහැ. මේ මම වෙමි කියලා හිතෙන්න තරක් නැහැ. මම ඉපදේ, මම නොඉපදේ, රූපෙ වෙමි, අරූපෙ වෙමි, එහෙම සංඥා නැහැ. මේ තමයි දෙති අවසන්නේ. ඔය කාගේ ලක්ෂණ ටිකක්ද කිව්වේ? රහතන් වහන්සේ නමකගේ ලක්ෂණ ටිකක් කිව්වේ. ඔබට රහත් වෙනවා කියන එක කරන්න බැරි එකක් නෙමෙයි. කරන්න පුළුවන්. ඔබ කාරණාව තේරුම් ගන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ මේ හැම තැනකින්ම පැහැදිලි කරන්න මොකක්ද කියන්නේ? නැවත නැවත පැහැදිලි කරන්නේ ඇයි කියන්නේ? මේ කය අනිත්‍ය දෙයක්, දුක් දෙයක් හැටියට ඔබ නොබලන තාක් ඔබට බලන්න ඉතුරු වෙන්නේ සත්පුරුෂය ආර්ය කිලදුම පණිවිඩේ නෙමෙයි නිසා අසත්පුරුෂය අනාර්ය දුම දර්ශනයයි. මොකද්ද? රූපය ආත්ම හැටියට හිතන දේ තමයි ඔබට ඉතුරු වෙන්නේ. රූපය තමන් හැටියට සත්‍යයේ හැටියට ආත්ම හැටියට තිබුණොත් දෝෂේ නතර වෙන්නේ කොතනින්ද? ආයතන ටික උරුම කළ ජරා මරණ දුක උරුම කළමයි නතර වෙන්නේ. ශ්‍රුතවත් කෙනෙක් වුණොත්, තමුන් ශ්‍රුතවත් කෙනෙකුට ලොකු පරාසයක් වෙනවා. ආර්ය ධර්මෝ සත්පුරුෂය ධර්මෝ ආර්ය ධර්මයේ අහලා තුන සත්පුරුෂ ධර්මයේ අහලා තියෙනවා. ආර්ය ධර්මයේ හික්මනවා ටික ටික හරි සත්පුරුෂ ධර්මයේ හික්මනවා. එබඳු කෙනාටයි සුතදර කියලා කියන්නේ සුතවත් කියලා කියන්නේ. එබඳු කෙනාටයි හිතෙන්නේ නැත්තේ රූපය ආත්ම හැටියට. ඇයි රූපය ආත්ම හැටියට හිතෙන්නේ නැත්තේ යා? සුතවත් කියන කෙනාට රූපය ආත්ම හැටියට හෝ ආත්මතු රූපයක් හැටියට හෝ රූපය කෙරේ ආත්මය තියෙනවා කියලා හෝ රූපය ආත්මෙට හිතයි කියලා හෝ හිතෙනවද? ඇයි හිතෙන්නේ නැත්තේ? එයා සුතවත් නිසා. මොකක්ද සුතවත්? මේ රූපේම ඇත්ත ඇති හැටි අහලා තියෙන කාගෙන්ද? සත්පුරුෂයන්ගෙන්. ආර්යයන්. ඇත්තම ඇත්ත තමයි ඕගොල්ලන්ගේ රූපේ. ඇත්තම ඇත්ත තමයි අනිත්‍ය වෙන දවසට දුක එනවා. දුක එන එක බුදුහාමුදුරුවෝ කියපු හින්දාද? යත නිච්චං දන් දුක්ඛං යමක අනිත්‍ය නම් අනිත්‍ය වෙනදී දුකක්ද සැපක්ද කියලා උත්තර දෙන්නේ ඔයගොල්ලෝ බුදුහාමුදුරුවන්ගේ කටට යාපල ශ්‍රී මුඛයේදී හැවල්වද? එහෙනම් ඕගොල්ලන්ටම තේරෙන නිසා ඔය කය වෙනස් වෙන දවසට ඕගොල්ලන්ට ලෙඩක් හැදුනොත් පිච්චුනොත් හොරු කුෂ්ඨයක් හැදුනොත් පිළිකාව කරනවා කියන්නේ විපරිණාමය අනිත්‍යයි ඔය කියන ස්වභාවය වෙනස් වෙනවා ඒක සැපද්ද දුකක් ඔය අනිත්‍ය වෙන ධර්මතාවයේ දුක කියලා කිව්වේ බුදුහාමුදුරුවෝ ඉගැන්වුවද කියන්නේ නැත්නම් කවුරුත් ඉගැන්වුවද ඔබ තුලම විද්‍යමාන වෙන සත්‍යයක් නේද ඔබම කියන්නේ දුකයි ඒක දුකයි නම් ඔබ මේ කය හොඳට නුවණක් තියෙන ගමන් කලගෙඩියක් වෙන්න එපා ඇයි කලගෙඩියක් වෙන්න එපා කියලා ඒක නේ එයා දානි කලගෙඩියා යටින් වෙන්න අර්ථය දන්න ඒ කියන්නේ පහන් දැලට කැමතියි. හරිද? පැන්නහම පිච්චිලා දුක එනවා. පාන ටිකක් හරි තිබුණා. නෑ නෑ ආයි පයි. තනි වැඩි. නමුත් ඒ පයින්ට හේතු වෙන දෙයක් තියෙනවා. නේද? යා දුකේ අත්දැකීම සනිකව අමතක කරනවා. එයා හිතන්නේ පෙනෙන පහන් දැල සැපයි. දුකයි නම් පණිනවද පහන් දැල්ල සැපයි ඒක වෙනම දකින්න පෙනුණු එක දුකයි ඒක වෙනම දකින්න පෙනුණු දේ ගත්තොත් දුකයි ගත්තේ කියන නුවණ නැහැ ඒකේ පහන් දැල්ලට පැන්නහම පිච්චෙනවනේ දුක එනවනේ ගින්න කියන්නේ පවිතු පවිතු ස්පර්ශයක් හැමලේම තියෙන ඔන්න ඒක දුකක් හලගෙකේ පිච්චුනහම පිච්චෙන එක දුකක් කියලා දන්නවා. බලාගෙන ඉන්නකොට පේන්නේ ලස්සනට. එතකොට දැන් කැමති පළඟැටිය පහන් දැල්ලට මිසක දුකට නෙමෙයි. තේරුණා නේද? පහන් දැල්ලට ආසාවෙන් යන්නේ ගියාට පස්සේ විඳින්න වෙන්නේ දුක. එතකොට මම ආස කරන දේ ස්පර්ශ කරන්න වෙන්නේ දුක කියන එක මම ආසකලේ පහන් දැල්ලට නෙමෙයි දුකට නේද කියලා මේ දෙක ගලප ගන්න බෑ යාට. එයා දුක වෙනම කඩලා දකිනවා පිරින දේ ලස්සනයි කියලා වෙනම දකිනවා. ඒ පිරින දේ බොහොම ලස්සනයි ඒ හින්දා ඒක ගන්න යනවා ඒකට කැපති. හැබැයි පිරින දේ ගන්න ගියෝ විඳින්න වෙන්නේ දුක නේද කියලා නුවණ තියෙනවා දුකේ ඥානෙ තියෙනවා දැන්. නෑ. දුකේ ඥාන දුක දන්නේ. ඒ වගේ අපිටත් වෙලා තියෙන්නේ අපි පළගෙඩිය පහනට කැමති වගේ අපි ඇහැට කැමති. හැබැයි ඇහැට කැමති කියලා අල්ලගත්තොත් විඳින්න වෙන දුක නේද කියලා දුකේ ඥානය නෑ අපිට. මම අල්ලගත්තේ ඇහැ නෙමෙයි එහෙනම් දුක නේද? පළගෙඩිය දකින්න පුළුවන් නම් මම මේ කැමතුනේ පහන් දැල්ලට නෙමෙයි දුකට නේද? පහන් දැල්ලට කැමති වගේ වුණාට මං ගන්න ගියොත් දුක් විඳින්න වෙනවා නම් යථාර්ථය මං කැමති වෙලා තියෙන්නේ දුකට නේද කියන එක පළගැටියට නෑනේ අඟවා කියන අර්ථය තේරෙන්නේ ඒ වගේ ලෝකයට වෙලා තියෙන්නේ දරුවට කැමති හැබැයි මං දරුවා කියලා ගත්තොත් අල්ලගත්තේ දුක දරුවා ලිඳවීමෙන් දරුවා නැතිවීමෙන් දරුවා මැරීමෙන් එන දුක් ටික විඳින්න වෙනවා. කලගැටිය වගේ තමයි අපිට වෙලා තියෙන්නේ. අපිට දරුවා ඕනේ. හැබැයි දුක් විඳින්නත් බැහැ. ඇහත් ඕනේ අපිට. අපිට අපි කවුරුත් ඇහත කැමති ඇහත් ඕනේ. හැබැයි දුකට කැමති නෑ. ඉතින් ඕක ලැබෙනවද බලන්නකෝ. කලගැටිය මෙහෙම හිතුවොත් මට පහන් දැල්ලත් ඕනේ. පයින්ඩත් ඕනේ මට. පහන් දැල්ලත් ඕනේ. හැබැයි පිච්චෙන්නත් කැමති නෑ උන්. පළඟෙදී පිච්චෙන කැමතිද? නැහැ. පහන් දැල්ලට කැමතිද? කැමති. මේක යකාගේ කතාවක්. පහන් දැල්ලට කැමති. පිච්චෙන්නත් කැමති නැහැ. හරි, ඕගොල්ලන්ට පුළුවන් ද ඔය දෙක යාට වෙන් කරලා කරලා දෙන්න පුළුවන්ද? පහන් දැල්ලත් දෙන්නත් ඕ දුන්නහම පිච්චෙන්නත් නැති වෙන ක්‍රමයක් තියෙනවද කියන්නේ? තියෙන ක්‍රමය මොකක්ද? නොපිච්චෙන්නද පහන් දැල්ලෙන් ඉවත් වෙන්නම වෙනවා නේද? පහන් දැල්ල ගන්නව නම් ගන්න වෙනවා. මොකටද නොපිච්චින සංඥාවෙන් නෙවෙයි පිච්චුනට ගමන් නැහැ කියන එක නේද? එහෙම නේද? ඒ වගේ ඔබට ඇහත් ඕනේ දුක් විඳින්නත් බැයි නේද? පළකෙට කරපු දේ නෙමෙයිද කරලා තියන්නේ? දැන් මේක ලැබෙන්නේ නැති කතාවක්. ඉතින් ඔබට දෙකක් වෙනවා. ඉතින් ඔබට ඇහැ වගේ කියලා තියාගන්නත් ඕනේ දුකක් එපා නම් එක්කෝ දුකේ පා නිසා ඇහැමගේ කියන කම වෙනුවල ඇහැම අතහරින්නත් වෙනවා. එහෙම නැතිනම් ඕන දුකක් විඳායේ කම නැහැ ඇහැමගේමයි කියලා අල්ලගෙන ඉඳවෙ. දැන් අපි කරන්නේ අකමැත්තෙන් උනත් ඒකනේ. ඉතින් නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඔබට ඇහැ අවශ්‍ය ජීවිතෙන් අරමුණක් දකීම නේද? ඒ කෘත්‍යයත් වෙනවා නම් ඒ වැඩෙත් වෙනවා නම් ඇහැ මම කියලා මගේ කියලා නිමිති වශයෙන් අල්ලගෙන ඉන්න ටිකේ ඔබට තියෙන ලාභය මොකද්ද කියන්නේ? ඔය ඔබ ඇහැ මගේ කියලා අල්ලගෙන තියෙන නිමිත්තෙ නෙමෙයි රූප වෙන්නේ. ඇහැ මගේ කියලා ඔබට යද්දී එද්දී ඉඳගෙන ඇවිද්දී හිතට දැනෙන හැඟීම නෙමෙයි රූප වෙන්නේ. ඔය ටික තියන්නේ දුක දුක් විඳින්න. පංච උපාදාන ස්කන්ධය කියලා කියන්නේ ඔන්න ඔය ඔබට තියෙන ඇහැ. ඔබ හිතන්නේ ඔබට තියෙන ඇහැ ඇති බවට ඔබට අද මනසක් තියෙනවා. ඔය මනසට දැනෙන්නේ ඇහැ තියෙනවා කියලා. ඒ ඔබ හිතාගින්න තියෙනවා කියලා හිතන ගතියටයි රූප පෙනෙන්නේ. ඔය ගතිය නැති වුණා කියලා පෙනෙන සිද්ධිය නැති වෙන්නේ නැහැ. ඕකෙ නෙමෙයි පෙනෙන්නේ. කර්ම විපාකයට උරුම වෙච්ච ඇහැ. අර මම කොහොමද කියන්නේ? අවුරුදු 5ක 2ක 3ක පොඩි ළමයෙක් ගන්න මේ ළමයාට වකුගඩුවක් හදවතක් ගැන සංඥාවක් තියෙද? කුසල කුසල කර්ම කරන්න හෝ දන් දෙන්න හෝ වකුගඩුව පරිත්‍යාග කරන්න හෝ අදහස් හිතේද? එතකොට වකුගඩුව ගැන හිතින් කීකින් කීකින් කරන්න පුළුවන්ද? නෑ. මොනවද වකුගඩුව ගැන දුක් විඳින්න හිතන්න පුළුවන් සිහි කරන්න පුළුවන් නිමිති මොනවද ළමයාට තියෙන්නේ? මොකද එයාට හිතේ කිරින් කරන්න කිසිම නිමිත්තක් නැති වුණා කියලා වකුගඩු දෙක ජීවිතේ වෙලා අවශ්‍ය වැඩේ කළා නැද්ද බලන්න? කළා දිනා. ඇහත් එහෙම. ওই පොඩි ළමයා ටිකක් ලොකු වෙනකොට මිනිහා කපර දිහා බලලා හෝ පොතපතකින් හෝ මේ වකුගඩුව මේ හදවත මේ වකුගඩු හරස්කඩ මේ හදවතේ හරස්කඩ කියලා හොඳට නිමිති අරගත්තාම අරගෙන පහු කාලෙදී අන්න මනසක් හදාගන්න වකුගඩුවක් තියෙන හදවතක් තියෙන. දැන් හිතාගින්න මංගාව තියෙන වකුගඩුවත් මෙහෙමම තමයි කියලා. දැන් හිතාගින්න තමංගාව තියෙන වකුගඩුව තියෙනම එක කියලා. දැන් ওই දැනුම නැති කාලේ මනස තුල ওই නිමිත්ත නැති කාලෙත් වකුගඩුව තිබුණා. හදවත තිබුණා ජීවිතු තුනක්. නමුත් එදා කිසි වෙහෙසක් තිබුණේ නැහැ. හිතල දුක් වෙන්න තැනක් තිබුණා. හැබැයි ජීවිතේ ජීවත් වුණා. අද වකුගඩුව නරක වෙයිද දන්නේ නැහැ. මගේ හදවත දුර්වල වෙයිද දන්නේ නැහැ. ඔය විදිහට හිත හිතා දුක් වෙන්න පුළුවන් ශේත්‍රයක් දැන් ඔබට ඉපදිනවා. ඊගාවට තියෙන හදවත වකුගඩුව නැති වෙනකොට නැවත වකුගඩුව හදා ගන්න පුළුවන් නිමිත්ත තමයි දැන් ඔය හදවත වකුගඩුව කියලා කියන්නේ. අර දැන් ඒ වගේ ඔබෙත් මගේ ජීවිතයේ සැබෑම ඇත්ත තමයි ඇහැගෙන නිමිත්තක් නැති තැනකින් ඉඳගෙන අපි ඔක්කොම රූප වෙන්නේ. අදටවත් අපි අපේ ඇහැ දැකලා නැහැ. බාහිර පොතපතකින් හෝ අඳපු චිත්‍රකින් හෝ මේ තමයි ඇහැ කියන්නේ කියලා අපි ඇහැ ඉගෙන ගත්තා. එහෙම නැත්නම් ඉදිරි ඇහැට ඉදිරියෙන් පෙනෙන ඇහෙන් දැකපු රූපයක් හරහා අනිත් කෙනාගේ ඇහැ ඒ ඇහැ වගේ තමයි මගේ ඇහැ කියලා ඔබට අද ඔබේ ඇහැගෙන තියෙන්නේ නිමිත්තක්. මනස කියන්නේ ඇහැ ඇති බවට ඔබට මනසක් තියෙනවා. ඔය ආයතන ටික තමයි ඔය දැනුම තමයි ඔබට ජරා මරණ දුකේ බඳවල තියෙනවා. දැන් ඔබ ඔය අයින් කරගන්න බය කොන්නෝයේ කර්ම නිමිති තියෙනවා. කෙලෙස් නිමිති වශයෙන් දී නැහැයි ඔය පෙන්නන. අද මේ ලෝකයාගේ ජීවිතය ගත්තාම කෙලෙස් ටික නිසා හදාගත්ත ටිකක් වෙන එකයි පුළුවන්. ඒ කෙලෙස් ටිකෙන් මිදුනොත් ඔබට අඬන්න වැළපෙන ජීවිතයක් ඉතුරු වෙනවා. මනෝමය ඇහැකන දිවනාසේ ශරීරය හදාගත්තාම ගෙටි පිටින්ම තමන්ව හදාගත්තාම කියන දෝෂය ඔකේ නන්දි රාගයේ ඉඳලා තියෙන තණ්හාව. එතකොට හැම විලායෙම මට සතුට පිණිස මට සැප පිණිස කිය කියා බාහිර වස්තු තව එකතු කරනවා එකතු කරනවා එකතු කරනවා. සෑහීමකටපත් වෙන්නේ මගේ දරුවෝ ඉන්නවා මගේ ගෙවල් හදනවා මට ඉඩකඩම් හොයනවා රන් රිදී මුතු මැණික් මේ මට දුකක් නැතුව ඉන්න කියලා මේ වගේ මේ මම කියන තැනින් පටන් ගත්ත මේ තණ්හාව ලෝකයක් ආක්‍රමණය කරන මට්ටමකට පත් වෙනවා. එයා දුකෙන් මිදෙන්නේ. ඉතින් බැරි වෙලා ඇහැකල දිවනාසේ ශරීරය කියන නිමිති ටික නැතිව තමන්ව බනව ගන්න බෑ. තමන් කියලා තැනකට නිමිත්තක් නැහැ, ඉලක්කයක් නැහැ. තමන් නැති නිසා මට නැති බැරි කාලෙදි සලකයි කියලා හදාගන්න ශේත්‍රයක් තණ්හාවට ආහාර. ඉතින් මේ සමුපස්සනා කියන සූත්‍රය අපිට බොහොම පැහැදිලි යමක් කියලා දෙනවා. අසුතව බව තිබුණොත් ඒකේ ප්‍රතිඵලය මොකද්ද? මොකද්ද ප්‍රතිඵලය? අද අපේ ජීවිතයේ කියලා තෝසන්නේ. මෙන්න මේ විදිහට ආයතන 6 ඇතුළම ආයතන 6 මම මගේ ආත්මය කියන සංඥාව ඇතුළු මගේ ගෙවල් දොරවල් යාන වාහන ඉදකඩන් කියලා මේ විදිහට ජීවත් වෙන කම. නිර්මාණය වෙනවා නිර්මාණය කරනවා. ශ්‍රුතවත් කියන කමෙන් මුල්ල ඉඳලම අඩිපාර වෙනස් කරනවා. සුතවත් කියන කම ගත්තාම කරුණු තුනක් ඒ තුළ තියෙනවා. සුතවත් ආදී ශ්‍රාවකය කෙනෙකුට ප්‍රධාන වශයෙන් කරුණු තුනක් තියෙනවා. කල්යාණ මිත්‍රාසුර සද්ධර්ම ශ්‍රවණේ ධර්මානුදාර ප්‍රතිපත්තිය කියන තුන තියෙනවා. ආර්යයන් දක්නා වූ සත්පුරුෂයන් දක්නා වූ කෙනෙකුට සත්පුරුෂ ඇසුර. සද්ධර්මයේ දක්ෂයි ආර්ය ධර්මයේ දක්ෂයි කියලා කියනකොට සද්ධර්මයේ ගන්න බව තියෙනවා. සද්ධර්මයේ සුවිනීතෝ ආර්ය ධර්මයේ සුවිනීතෝ කියනකොට හික්මන ධර්මාධාර ප්‍රතිපත්ති කියන කල්යාණ මිත්‍ර ඇසුරෙන් පරතෝගෝසයෙන් කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණින් යෝනිසෝ මනස්කාරය කරන කෙනාව හඳුන්වන ශ්‍රුතවත් කියලා ආර්ය ශ්‍රාවකයා. එයා යෝනිසෝ මනසිකාරය පවත්තන්නේම කොහොමද? ඇහැ මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මෙ නෙමෙයි, ඇහැ දුකයි, ඇහැගාව ලඟින් දෙපා යන්න දෙපා, ගියොත් උඹට ජරා මරණ දුක, ඇහැ නැති වෙච්ච දවසට දුක් විඳින්න වෙයි, අඬා මගේ ඇහැ නැති වුණා, මගේ ඇහැ අන්ත වුණා කියලා උඹට ඇහැ අහිමි වෙච්ච දුක් විඳින්න වෙයි කියලා උගන්නා. ඒ හින්දා උඹ ඇහැ නැති වුණු ඇහැ උපේක්ක නැති වුණු උඹට අඬන්න දුක් විඳ ඉඩයි නැති වුණේ කියලා උගන්න ගන්න තමයි. කන මම මගේ කියලා ගත්තොත් කන අනිත්‍ය වෙන දවසට වෙනස් වෙන දවසට දුක් විඳින්න වෙනවා කියලා මේ විදිහට හැම වෙලාවෙම ආයතන ටික අනිත්‍ය දෙයක් හැටියට දුක්ඛයක් හැටියට ඒ හින්දා අනාත්ම හැටියට මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මෙ නෙමෙයි කියලා බලන්න කියන එක සමර්ථ පුරුදු කරනවා. එබඳු කෙනාගේ අවසාන ප්‍රතිඵලය ඔය විදිහට බලනකොට අන්තිම ප්‍රතිඵල ටික වෙන්නේ මොකද්ද? සලායතන නිරෝධී. ඇහැ කන දිව නාසය ශරීරයේ නැතුව ජීවත් වෙනවා. අර හත්පා සාහිත්‍ය ටිකයි හත්පා දුකම සූත්‍රයෙන් බලන්න. ඇහැ තියෙන හින්දායි මහන්නේ තමා තුළ සැප දුක් විඳිනවා. මහන්නේ ඇහැ නැත්තම් තමා තුළ සැප දුක් උපදින්නේ. කන තියෙන නිසායි, නාසය තියෙන නිසායි, දිව තියෙන නිසායි, ශරීරය තියෙන නිසායි සතුටු වෙන්නේ. කන දිව නාසය ශරීරය නැත්තම් තමා තුල සතුටු කුමදින්නේ. අතපය තියෙන හින්දායි, අත් තියෙන හින්දායි ගැනීම තැබීම පෙනේ. කකුල් තියෙන හින්දායි ඉදිරියම අපසමයෙන් පෙනේ. බඩ තියෙන හින්දායි සාපපාසාව පෙනේ. මේ ස්පර්ශ රූප වේදනා වැඩි. නමුත් එයාට මේ බඩගිනිය කියලා ගැළපෙන චින්තිය කරනවා. මාතෘ දර්ශනයක් නේද? ඉතින් මෙන්න මේ සලායතන නිරෝධයට තව පණිවිඩයක් මතක් කරගන්න. ඔගොල්ලෝ බුදුරජාණන් වහන්සේ දේශනා කළ විදියට මේ රූපය ආත්ම වශයෙන් දකිනවා නැත්නම් සංකාය විද්‍ය කියනකොට එතන තියෙන දෝෂය නිකන් එහෙම නෙමෙයි. සම්පූර්ණ පුද්ගලයෙක නිර්මාණය කර මේ තැන දක්වා. එතකොට සද්ධර්මය අහුවොත් අජරාමර බව මේ ජීවිතය සාක්ෂාත් කරගන්න පුළුවන්. ජරා මරණ නැහැ. ඇහැ ජරාවට යන ධර්මයක්, නැසෙන ධර්මයක්. ඔබ ඇහෙන් වෙනුණා කියන්නේ අජරාමර. කන නාසය දිව ශරීරය මේ ආයත ටිකේ මේ නිසා මෙන්න මේ වගේ අපි ඕනේ නිවන් දක්ින්න, නිවන් දක්ින්න අවශ්‍ය පණිවිඩයේ පෙළ දහමට හානියක් කර නොදෙම ඉදිරි අර්ථය ගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. දැන් ඕකේ අපි මේ මට්ටමට ගිහින් මෙහෙම කියනවා නම් කියලා දෙනවා නම් හිතන්නකො බුදුහාමුදුරුවෝ හත පහසලා ඉන්නේ නිවේ කෝරු සූත්‍රයේ අර්ථය කොහොමද කියලා දෙන්නද කියන්නේ. එතකොට මේ අහගෙන ඉන්න කෙනාගේ ආශ්‍රයයක් මේ මොහොතේම දුරු වීම පුදුමයක් නෙමෙයි වෙන්නේ. එයාටම හඟවලා ඔයාම කියන්න, ඔයාම කියන්න කියලා. එයාටම කියෝ කියෝ. ඇහැ නිත්‍යද අනිත්‍යද? අනිත්‍ය අනිත්‍ය නම් දුකද සැපද? දුකයි. දුකයි නම් ඒක මම මගේ කියලා ගන්න සුදුසුද නැද්ද? නෑ. මම අහන කෙනාටම කිය කියා එක අයියා. එතකොට මේ කාගවත් බලා කියන්නේ එහෙනම් ඔයා මෙන්න මෙහෙම කරන්න. එයා ඇයි යාම උත්තර දුන්නේ? එයාමයි මේක වෙනස් වෙනවා කිව්වේ, එයාමයි අනිත්‍යයි කිව්වේ, එයාමයි දුකයි කිව්වේ, එයාමයි කියන්නේ මේක මම වගේ කියලා ගන්න සුදුසු නැහැ කියලා. ඊට පස්සේ මුතුරු ජන්මාන්තේ මඟ කියලා දෙන විතරේ එහෙනම් ඔයා මෙන්න මෙතික් කරන්න ඕනේ. මෙතික් කරන්න ඕනේ. වාඩු දුකේයි ඒ හින්දා මේක කරන්න කිව්වොත් බුදුහාමුදුරුවෝ අපිට දුකේයි කියලා කිව්වේ සමහරට අපි පිළිගන්නේ නැහැ. ඒ කවුරුත් නෑ අපිට දුකයි කියලා කිව්වේ. අපිට දුක තේරුණා නෑ. දුකේ ඕගොල්ලන්ට දුකයි. ඒ හින්දා ඕගොල්ලෝ දුකෙ මිදෙන්න භාවනා කරන්නේ නෑ කියලා කිව්වොත් අපි පිළිගන්නේ නෑ. ඒ හින්දා බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ල තමන්ට තමන්වම සිහි ගන්නවා. මේ සිද්ධාන්තය විනාශ වෙන එක දුක වෙන එක ඒකට විදුත් දුක් විඳින්න දෙනවා මිසක සපත්ත සාහයක් ලැබෙන්නේ නෑ කියලා තමන්වම ඕගොල්ලන්ට කියවලම කිව්වොත් එතකොට ආ බුදුරජාණන් වහන්සේ දුස් කියන්න බෑ. මේ අපිව රවට්ටල බණක් කිව්වයි කියලා. හරි. එහෙනම් ඕගොල්ලෝ ඉදික මිදෙන්න කැමති එන පිටි කරා. කියන පණිඩියක් තියෙනවා. ඉතින් ඒ වගේ ඔන්න ඔය ක්‍රමයට සම්තරණේ තෝරගන්න. මේන් අන්තිමට අපිට ලැබුණු උත්තරයක්. මොකක්ද? මේ ස්කන්ධ ධාතු ආයතන ටික අනිත්‍යයක් දුක්ඛයක් හැටියට දැකලා ඒක මම මගේ මගේ නෙමෙයි කියන දර්ශනයට ළඟාවෙන්නපත් වෙන්න පුළුවන් නම් සලායතන නිරෝධේ සාක්ෂාත් කර හැකි ජීවත්ව ස්කන්ධ ටික දෙද්දි මජරාම රෝණ හැකි කියන පරිදී දීලා ඒ සඳහා සතිපට්ඨානය වැඩි කායගත සතිය වඩන්න කායගත සතිය වඩන හැටි පොතේ තියෙන විදිහට ඉගෙනගෙන කරා. හැබැයි ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝ කරන කොට ඔය ටික කරන්නේ නිකන් කෙනෙක් නෙවෙයි. මෙන්න මේ වගේ දර්ශනයක් තියෙන කෙනෙක් කළොත් එයා දන්නවා මේක කරන්නේ මොකටද. කය ඇත්ත ඇති හැටි බලන්න බැරි වෙන හැම වෙලාවකම කය මම මගේ ආත්මය කියන හැඟීම තුරුල් වෙලා තියෙනවා. එහෙම තුරුල් වුණාම තියෙන දෝෂය මොකද්ද? ආයතන ටික ඇති බවක් නිර්මාණය වෙලා ජරා මරණ දුක් විඳින්නේ හැදෙනවා කියලා දන්නවා. සතිපට්ඨාන නෝඩනේ දෝෂය දන්නවා. මොකද්ද? ජරා මරණ දුක් විඳින්න වෙනවා. ආයතන පැවැත්ම පරිහරණය කරන්න වෙනවා. සතිපට්ඨාන වඩන කියන්නේ සංසදන්නවා. අවසානයේදී සලායත ආයතන ටිකේ ජීවත් වීම ආයතන ටිකේ මුදුනා කියන්නේ දුකේ දුක සීති බොහෝතෝස්මේ නිබුතෝ මම හිමුනේ වෙන සිසිරුයේ මෙමි කියලා එතෙන් දෙවිය හැම කෙනෙක්ම සතුටු වුණා මිසක දුක්ුනේ සලායතන නිරෝධයට ගිය නිදුනට ගිය හැම කෙනෙක්ම අසෝකම් විරජං කියනවා ඒ ක්ෂේම භූමිය සෝක රජස් නැති තැනක් මිසක සෝකී තැනක් නෙමෙයි ඉතින් මේ ක්ෂේම භූමියට යන්නේ අපි දක්ෂ වෙන්නට ඕනේ ඒ සඳහා හැම දිනම විතර දෙලේ ඉඳගෙන දෙකට ගහදී සතිපට්ඨාන වඩන්න සතිපට්ඨාන වඩන්නේ කියහා නොවඩන්නේ කී අර්ථ නම් දෙක තේරුම් කරලා ළඟ තබා ගන්න. සතිපට්ඨානය වඩන්න උත්සාහවත් වෙන හැම වෙලාවකම තමයි ජීවිතයේ දුක එන මෙන්න අඩන්න වෙලපෙන වෙන හැම වෙලාවකම දකින්න ඔබ ඔබගේ ඉලිමහනේ තියාගෙන ආයතන ටික හදාගෙන ඔබ ඉලිමහනේ තියාගෙන හිතුපීකේ දෝෂය උඹට වදුකනේ දුන්නේ. ඒ කියන්නේ ඔබ හිතලා ඔබ දුකින් බවට පත් කරගන්න. සතිපට්ඨානේ වැඩුවේ නැති එකේ දෝෂය කියලා පෙන්වන්න තමයි. සතිපට්ඨානේ වැඩුව දරුවන්ගේ දුක, මුරුගේ දුක, ණයතුරු වල දුක, ගෙවල් වල ප්‍රශ්න, ඒ ප්‍රශ්න ප්‍රශ්න දෙකක් සාසන. මේ දර්ශනය. ඒවා ඔක්කොම එකින් එක එකින් කරලා දෙනවා. ඒක මොකදලන්ට මේ ජීවිතයේදී මුතුන සලායත නිරෝධී සාක්ෂාත් කරගන්න ලැබෙනවා. ඉතින් අද දවසේදී මේ අහම් දෙවි දහම් කරුණ ටික අපි කතා කරමු කියන්නේ ඉතින් අපේ සත්පුරුෂ කල්යාණ මිත්‍ර මුනිදාස මහත්මයාගේ ඉල්ලීමක් පරිදි දවසකට එකම විදර පරිහරණය කළා යන්න කිව්ව කියලා ස්වාමීන් ආරාධනා කළා ඉතින් එතුමට අනුග්‍රහයෙන් අපි මේ ආපු වෙලාවේදී පණ පිටු කියලා යන්නේ කියන අදහස තමයි පණ පිටු පටන් ගන්න. ඉතින් ඒ නිසා මේ සියලුම කුසල ධර්මයන් විශේෂයෙන්ම පිටුපත් මුනිදාස මහත්මයාට අනුමෝදන් කරමු. ඉතින් අනුමෝදන් වල එතුමා සතවර්ෂාධික කාලයක් නිදුක්ව නිරෝගී සුවපත් භාවයෙන් යුක්තව ඥාන ශක්තිය යුක්තව ජීවත් වෙනවා. ඒ වැනතු ලෞකික ජීවිත වෙනවා බලක් නැහැ. වැඩ කරගන්න පුළුවන් කම ඇතුල ජීවත් වෙන්නේ. දුක් බව, නිරෝගී භාවය, සෝපත් භාවය වගේ මහත් ඥාන ශක්තිය ඇතුල අවුරුදු 100ක් රෝහිත වඩා ජීවත් වලා සම්බුද්ධ ශාසනයට සේවයක් කළා. උතුමගේ ජීවිතයට මාර්ගඵල කෝණ දක්වා සේවයක් කරගන්නට මේ කුසල ධර්මයේ උතුමගේ ජීවිතයට ආශිර්වාදයක් ලැබුවා
සාදු
දැන් ඒකම හමුවලාම එතුමට හිතේ ජීවිතවලදී විදගෙන ගොල් කරන බොහෝතරක් තියෙනවා එනියටත් එනමෝදන් කරන්න ඊට කලින් අපි සියලු දෙනාම සිද්ධ කළකට අවශ්‍ය සුසලන ලෝකීය සම්බුද්ධ ශාසනයෙන් මේ ගුණ තුන ලැබුණා තුන ගුණ රයිතු රක්ෂාවිස්තන් අධිපතිතුමා උසාව සම්මානක ඉෂ්ඨකාරක සිඳුනේ තුමා මොදාගේ තාදේ නිවිස් වේලාවට කරන ගුරු පරිභෝජි මුදුනම සත්‍යත්ව
සාදුසා
ඒ වගේම මේ ධර්ම දේශනා කළා වූ ධර්ම ශ්‍රවණය කළා වූ කුසලයෙන් මේ දිවසේ ගුවාධිපති මහත්මයාට කලබල කළා වූ සීතා මුදාස ඇතුළු ඒ වර්ග පරම්පරාවට සිහිනාතු සිපත් කරනවා මේක මුතුන්ගේ මේ පරිවර්තිය සිහිනාතු සිපත් කරගන්න අද දවසේ සිද්ධ කළා වූ සිය කුසලයන් දෙවියන් හට ගන්න මොකක් කරනවද මතකත්ව ඒ අය දුක සිටින දෙකම දෙවියන් සබඳ දායක කටයුතු මුතුන්ගේ සංසෘත ප්‍රසාහස ඒ වගේම මේ අවස්ථාව ඔබලාට ලබා ගන්නට දස මහත්යට වහව දෙන්න කොහොමද ඉවත්ද එක එක විදියට උපාය කරන කටයුතු කළා ඒ නබ්ද දෙක මහත්යේ අනුරෝධක් තියෙනවා ඒ දෙන්න මතක් කරනවා ඔය වගේ අත්පුරුෂකමින් පොඩි කූටකමක් කට්ටියම කළා තමයි ඉතින් මේ මොහොත පහත් වූ දෙපළක් මේ සියලු ධර්මයන් නිපලයෙන් මේ සෑම දෙනාගේ මල ජීවිතයට ඔයට තියෙන යෙදුතු කලගේ වාතික අපේ ප්‍රතිපත්ති වේවා කරන කිර යහපත් අදස්සයල්ල සමුද වේවා ඒ වගේම බුදු පසේතුරු මහ රහතන් වහන්සේව සදාකට නිවිසෙන් සිපරම වේවා උතුම් වූ ජාත්‍යක් නැති ජරාවක් නැති ව්‍යාධියක් නැති මරණයක් නැති ශෝකයක් නැති අජරාමරු සාන්ත සුඛ උතුම් නිර්වාණ සම්පත්‍ය සාක්ෂාත් කරගන්නට මම කුසල කර්මය ඒ සම්ජානක නිවන් පුත්‍ර පාරමිතාව
සාදු සාදු සාදු
ඕම් නමෝ නමෝ අතිවාද